මේතිකේම භාවනා කරන හැටි කතා කළා. ටිකක් පුරුදු පුහුණු වුණා. සමත භාවනාවන් කරන්නේ කොහොමද, විදර්ශනා භාවනා කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ භාවනා කරන එකට පහසු වෙනස ධර්මයේ ඉගෙන ගන්න පමණකින් ඒ දහම් දැනුම ධර්ම අවබෝධය වැඩි තරමට අපිට මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න බොහොම පහසුයි. ඒ නිසා මම සූත්‍ර පාඨයක් පොඩ්ඩක් මතක් කළා. බොහෝම වටිනා කරුණු ටිකක් තියෙනවා මතක් කරන්නම්. විශේෂයෙන්ම මේ සම්මා දිට්ඨියට විදර්ශනා ඥානයට ගොඩාක් උපකාර ධර්මයි. සූත්‍ර පිටකයේ සුත්ත නිපාතේ තියෙනවා නිග්‍රෝධ කප්ප කියලා සූත්‍රය. ඒ සූත්‍රයේ ගාථා රාශියක් තියෙනවා. එක ගාථාවක් තියෙනවා, අච්චෙජ්ජි තන්නං ඉද නාම රූපේ. අච්චෙජ්ජි තන්නං ඉද නාම රූපේ කන්නස්ස සෝතං දීගරත්තානු සයිතා ඉච්ච ප්‍රාහු භගව පංච සිත්තු කියල ගාථාවක් තියෙන. ඒකින් කියන්නේ දීගරත්තන් අනු සහිතා කන්නස්ස සෝතා. කන්න කියලා කියන්නේ ප්‍රශ්න කියලා කියන්නේ පාපී කියන අදහස. පාපි මත නැත්තම් මාරයට නම. එතකොට දීගරත්තන් අනුසේදී බොහෝ කාලයක් අනුසේ වුණා වූ මාරය අනුව යන සෝතසන් මාරයාගේ ඕගයක් වූ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්න අච්චෙජ්ජි තණ්හං ඉද නාම රූපේ කන්නස්ස සෝතං දීගායු දීගරත්තානු සහිතා. දීගරත්ත කියන්නේ බොහෝ කාලයක් අනුසය සහිත වූ, බොහෝ කාලයක් අනුසය සහිත වූ මාරයට සෝතයක්, මාරයනුව ගහගෙන යන ධර්මයක් වූ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්න ඉච්ඡ බ්‍රාහු භගව පංචසෙත්තෝ පංච ශ්‍රේෂ්ඨෝ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා කියන එක තමයි ඒ ගාථාවේ තේරුම. පංච ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ පහස් ඇත්තා වූ. එහෙම නැත්නම් පංච ඥාන ඇත්තා වූ කියන අදහස. මොකද්ද පහස් ඇති? ඇස් පහක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද ඇස් පහ? ඥාන චක්ෂුසේ, ප්‍රඥා චක්ෂුසේ, ධම්ම චක්ෂුසේ, දිබ්බ චක්ෂුසේ, මාන්ත චක්ෂුසේ කියලා ඇස් පහක් තථාගතයන් වහන්සේට කියනවා. මාංස මසස දිවස ධම්ම චක්කු මුදපදිකෙන් දහම් ඇස, ප්‍රඥා ඇස, ඥාන ඇස කියලා එක එක පරියායන්ගෙන් තියෙනවා. කොකටත් කියනවා පසස් ඇත්තා වූ කියලා. පංච ධර්මයන්ට ශ්‍රේෂ්ඨ වූ භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. මොකද්ද වදාලේ? බොහෝ කාලයක් අනුසේ සහිත වූ මාරය අනුව ගහගෙන යන සෝතසක් වූ මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්න කියලා. එතකොට තණ්හාව සිඳ යුතු නාම රූප දෙක මොකක්ද? කුමන නාම රූප දෙකක්ද? ඒ ටික අපි හොඳට මතක තබා ගන්නට ඕනේ. මේ අච්චජි තණ්හන් නිද නාම රූපය කියලා කිව්වේ, මේ නාම රූප දෙකේ තණ්හාව සිඳින්න කියලා කිව්වේ විපාකෝ මෙන්න මේ නාම රූප දෙක අරබය තමයි අවිද්‍යාවේ මුසවල අරගෙන අපි රස විඳින්නේ. එතන අපි ඉගෙන ගත යුතු වටිනාම ධර්මයක් තියෙනවා. විඥානයේ පස්ස සම්ප්‍රයුක්තයි, සංඛාරයේ චිත්ත සම්ප්‍රයුක්තයි කියන න්‍යායක් තියෙනවා. ඒක මෙසේ දත යුතුයි. පෙර පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත විපාකෝ ස්කන්ධ ටික නාම රූපය යන ගණයට යනවා. කර්මෙන් සකස් වෙච්ච ඇහැට රූපයක් ගැටෙනකොට, ඊට අනුව චක්කු විඥානය උපදිනකොට කින්නන් සංගති පස්ස. දැන් මේ විඥානය චක්කු විඥානය කියනක ස්පර්ශය හා යෙදිලා තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා රූපය ස්පර්ශ වෙච්ච බව විඳිනව, රූපය හඳුනගන්නව, රූපයට හිතනව කියන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති කරවනවා කියන සිද්ධාන්තය තමයි එකෙන් වෙන්නේ. එතකොට කිසිම වෙලාවක දැන ගැනීම කෘත්‍යයක් ඒකේ නැහැ. අපි කියමු පෙනෙන බව උපද්දලා, පෙනෙනවා කියන ධර්මතාවය හදලා. එතකොට විඥානයේ පස්ස සම්පයුක්තව තියෙන නිසා, ස්පර්ශය ඇති කරන පැත්තට යෙදিলা නිසා, චක්කු සම්පස්සය නිසා උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික හදලා, ඇහත් රූපය තියෙන තැනක මේ නාම ධර්ම ටික හදන්න තමයි මේ විඥානයේ දැන් යෙදিলা තියෙන්නේ. විඥානයේ තියෙන දැන් පස්ස සම්පයුක්තව ස්පර්ශය හා යෙදিলা. ඒ නිසා අපි මෙහෙම බලනකොටම ඇහැට රූපයක් ගැටලා හිතේ ඊට අනුගතව ඉපදෙලා ඒ සිතේ අරමුණ විඳිනවා. එතකොට උපේක්ෂයි, වේදනාව රූප සංඥාවක් තියෙනවා, රූප සංචේතනාවක් තියෙනවා. කොන්නෝක තමයි විපාක නාම රූප දෙක කියලා කියන්නේ. ඔය නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාව නිසා මේ ධර්මයේ උපද නිරුද්ධත් වෙනවා. ඒ විපාක නාම රූප දෙක තමයි අවිද්‍යාවෙන් මොසවල අරගෙන තණ්හාවෙන් අපි හැදෙන්නේ. එතකොට වේදනාවට තණ්හා කරනවා යන, විපාකයට තණ්හා කරනවා යන ගණයට යනවා. ඒක දැකපු දේ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඇහත් රූපයක් ගැටුන නිසා චක්කු විඥානය උපදිනවා. ඒ චක්කු විඥානයේ කෘත්‍යෙම වැඩේ මොකද්ද? අරමුණක් විඳිනව හඳුනනවා කියන ධර්මතාව ටික උපදින්න එක. එතකොට විඥානන ලක්ෂණයක්, අරමුණ දැනගන්න ලක්ෂණයක් ඒකේ නැහැ. අතට අතල්ලන්න බෑනේ, අනිත් පැත්තකින් ඕනේ නේ අල්ලන්නේ. ඒ වගේ විඥානයේ පස්ස සම්පයුක්ත වුණාම පෙනෙනවා කියන ධර්මතාවය උපදවලා, නමුත් පෙනෙනවා කියන එක ගැන දැනගන්න මට්ටමක් අපිට එන්නේ නැහැ වෙලාවෙදී. පෙනෙනවා කියන ධර්මතාවයේ උපද්දලා ඒකයි විඥානයේ තියෙන පස්ස සම්පයුක්ත. එතන තියෙන්නේ එතකොට විඥාන කෘත්‍යයක් නැහැ. විඥානයෙන් කරන්නේ සිතින් කරන්නේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම උපද්දලා. අපි යමක් අපිට යමක් පෙනෙනවා කියන තැනක දකින්න විපාක නාම රූප දෙක කියලා. එතන විඥානයේ කෘත්‍ය නාම ධර්ම හදනවා කියන ධර්මතාවයට වැය වෙලා. ඊට පස්සේ ඔන්නෝ නාම රූප දෙකේ තමයි දැන් අපිට තණ්හාව තියෙන්නේ. ඒ කියන්නේ මේ විපාක නාම රූප දෙකේ ඇත්ත දන්නේ නැහැ අපි. මොකක්ද ඇත්ත? ඇහැ අනාත්ම බව. ඇත් ඉදිරිපිට දාපු රූපේ අනාත්ම බව. අනාත්ම රූප ස්පර්ශය නිසා හටගන්න විඥානය අනාත්ම බව. ඒ ස්පර්ශයෙන් උපදින අරමුණක් විඳින බව රූප සංඥා, අරමුණක් හඳුන බව රූපයට හිතන බව කියන මේ කාරණා ටික අනාත්ම ධර්මතාවයක් කියන එක දන්නේ නැහැ. ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම මේ වේදනා සංඥාවන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒ අවිද්‍යාවෙන් මොකද කරන්නේ? දැකපු දේ එහෙමම ඔසවලා ගන්නවා. සිතින් ඒ දැකපු දේ ඔසවලා ගන්න එකට තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. එතකොට දැකපු විපාක ටික තමයි හිතින් ඔසවලා අරගෙන තණ්හා වශයෙන් අපි මේක පුද්ගලයෙක්, සත්වයෙක්, වටිනා වස්තුවක් කියලා හැසිරෙන්නේ. අපි දන්නේ ඇස් ඉදිරිපිට ආපු විපාක නාම රූප දෙක අනාත්ම දෙයක්. හේද ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා. ඒ බව නොදන්නා කම නිසා ඒ ටිකම දැන් මේ ඔසවලා අරගෙන ඒකේ මේ රස විඳගැනීම අනුව බලන්නේ කියලා අපි දන්නේ. අපි හිතන්නේ අපිට පෙනුණු දෙයම විඳිනවා වගේ. අපිට පෙනුණු දෙයටමයි මේ තණ්හාව තියෙන්නේ වගේ. ඒ නිසා බොහෝ කාලයක් අපිට මේ විපාක නාම රූප දෙකේ ඇත්ත නොදකින්නවා කියන කාරණාව අනුශේ වෙනවා ගොඩාක් කාලයක්. මේ අවිද්‍යාවට මූලිකම හේතුව විපාක මට්ටමේ නාම රූප දෙක පිරිසිඳ නොදකින්නකම. ඒ ටික නොදකින්නකොට අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. ඒ විපාක නාම රූප දෙකේ අනාත්ම ස්වභාවය හෝ ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ බව පෙන්වන්නේ නැහැ. ඒකම ඒ ටික එහෙමම ඒ දැකපු නාම රූප දෙක එහෙමම ඔසවලා අරගෙන හිතෙන් ඒකට ඇලෙන්න හැදෙන්න හදලා දෙනවා. ඒකයි අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියලා කියන්නේ විපාක ටිකමයි. අන්තිමට යන්නේ වේදනාපච්චය තණ්හා කියන ගණයට. ඇයි? විඳපු නැත්තම් විපාක වූ නාම රූප දෙකටමයි මේ තණ්හා කරන්නේ අපි අවිද්‍යා ප්‍රත්‍ය. හැබැයි ඒක කරන්නේ විපාක නාම රූප දෙක අපි ඔසවලා අරගෙන හැදිරෙනකොටත් විපාක නාම රූප දෙක නිරුද්ධ වෙලා. නමුත් අවිද්‍යාව කියන්නේ නිරුද්ධ වෙච්ච බව පෙනෙන්නේ නැහැ. ඒක මේ හිතෙන් ඔසවලා අරගෙනයි මේ හැදිරෙන්නේ කියන එක තේරෙන්නේ. ඒතර හොඳට මතක තබා ගන්න ඕනේ අච්චේජිතන්නම් ඉද නාම රූපේ කියලා කිව්වේ ඇහැට පෙනෙනවා කියන තැන නාම රූප දෙකක් තියෙන්නේ කියලා දකින්න. එතන විඥානේ දකින්ද නාම ධර්ම හදන්න වැය වෙලා තියෙන ධර්මයක් හැටියට විඥානේ නැත්තම් චක්කු විඥානේ විජානන ලක්ෂණයක් දැනගැනීම් ලක්ෂණයක් ඒකේ දකින්න එපා. ඒකටයි විඥානේ පස්ස සංපයුක්තයි කියලා මේ විපාක පිටුල ප්‍රධානම ලක්ෂණය තමයි විඥානේ පස්ස සංපයුක්තවයි තියෙන්නේ. ස්පර්ශය හා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්ස තුන් දෙනාගේ එකතු ස්පර්ශය කියලා ස්පර්ශය කියන ධර්මතාවය ඇති කරුන් දෙන්න මේ ධර්මතාවටගේ විඥානේ එකතු වෙනවා. ඒ සිතේ වේදනා සංඥා චේතනා කියන ධර්මතාව ටිකක් පහළ වුණාම මොන රූපයක් පෙනෙනවා. එච්චරයි දිත්තේ දිත්තමත්ත පෙනීම කියන එක. ඒ ධර්මතාවයේ ස්වභාවය තමයි අනාත්මයි. ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන අනිත්‍යයි. ඒකේ රස විඳ ගැනීම නුදුළු දුක එනවා. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ දෙක ඒකම ස්පර්ශ නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියලා මෙතන යතහ භූත ස්වභාවයක් තියෙනවා. නමුත් කිසි කලක බොහෝ කාලයක් අනුශය වෙනවා කියන්නේ ඇහැට පෙනෙන රූපයක් පෙනෙන තැනක නාම රූප කියන ධර්ම ස්වභාවයක් තියෙන්නේ. ඒ නාම රූප දෙකේ යතහ භූත ස්වභාවය ඇත්ත ඇති හැටිය පවතින්නේ මෙන්න මේ ස්වභාවයයි අනාත්ම ස්වභාවයයි කියලා අපි කිසි කලක දන්නේ නැහැ. ඒ නොදන්නා කම ඒ නොදකින්න කමම තමයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවෙන් කරන්නේ ඒ දැකපු දේ ඒ විදිහටම ඔසවලා අපිට දෙන දුන්නාම ඒ හිතට ඔසවල දුන්නු නිමිත්තේ තමයි මේ අම්මා මේ තාත්තා අයියා අක්කා දුව පුතා නැන්ද මාමා කියලා අපි තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්නේ. ඒ නිසායි දැකපු දේ එහෙමම තියෙනවා වගේ අපිට තේරෙනවා. අර නිමිත්තේ තණ්හා උපාදාන වශයෙන් හැතුරුනහම තියෙන දෝෂ මොකද්ද? භවය හැදෙනවා. දැකපු දේ ඇති බවට අපිට තේරෙනවා. දැකපු දේ නිරුද්ධයි කියලා තේරෙන්නේ නැහැ. දැකපු දේ අනාත්මයි කියලා තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා ඉන්නවා, වස්තු දේපොළ තියෙනවා කියලා තියෙනවා, තියෙන දේ තුල කාරණාවක් වෙන්නන. භවපච්ච ජාති භවයේ තියෙනකොට තමුණුත් ඉන්නවා, තමන්ට පරිභෝජනය කරන්න භවභූගත් තියෙනවා, තමන්ට ඇසුරු කරන්න සත්‍ය පුද්ගල නෑදෑයුත් ඉන්නවා වගේ තැනකින් තමයි තේරෙන්නේ. තමන් ඉපදිලා භවභෝග වස්තු සම්පත් ඉපදිලා ලෝකේ ඉපදිලා ඊට පස්සේ මේ ලෝකේ ස්වභාවය තමයි ලුජ්ජති පලුජ්ජති දීපෝ. අපිට ලෝකේ හම්බෙන තැන කැදෙන බිඳෙන ස්වභාවය. දැන් අපි නාම රූප දෙකේ පුද්ගල භාවය ඇති කරගෙන හිටියට ඒ නාම රූප දෙක විපරිණාම වෙනවා. එතකොට අපිට අනේ අහවල ලෙඩ වෙලා අහවල මරුණා කියලා සත්ත්ව පුද්ගල භාවයෙන් දුක එනවා. ජරා මරණ දුක හැදෙනවා. ඒකම ඒ වගේමයි සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන. කන අනාත්මයි, සද්දේ අනාත්මයි. ඒ දෙන්න ගැටිලා සෝත විඥානේ උපදිනකොට දැන් විඥානේ පස්ස සම්පයුක්තයි. පස්ස විඥානේ පස්ස සම්පයුක්තයි කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒකින් විජානන ලක්ෂණයක් නැත්නම් දැනගැනීම් ලක්ෂණයක් මේ අරමුණේ මේ සිද්ධියේ මේ අවස්ථාවේ වෙන්නේ නැහැ. ඒ විඥානේ නාම රූප කියන ධර්මතාවය හදන්න වැය වෙලයි තියෙන්නේ කියන එකක් කියනවා. ඒ සෝත ස්පර්ශය නිසා සද්ද ආරම්මණය විදින බව, සද්ද සංඥාව, සද්දයේ සද්ද සංචේතනා කියන ධර්මතා ටික පාඩම. එතකොට ඒ අහපු දැන් අපි වචනයක් වාට හරි කියලා බයිනෝ. හොඳට බලන්න බණින සද්දේ ඇහෙනවා. සද්දේ කනට ගැටිලා සෝත විඥානයේ ඉපදිලා ඒ ස්පර්ශයෙන් සද්ද සංඥාවක් සද්දේ විදිත බව සද්ද සංඥාවක් ඇති වෙනවා. ඒ ස්නේ කතා කරපු සද්දේ මේ කටින් පිට වෙනකොට දැන් මේ කටපැත්තේ දත්වල දිවේ කොහෙවත් ඒ සද්දෙත් නැහැ. ඉතින් මේ කනේ කොහෙවත් රැඳිලා හැපිලත් නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නමුත් ඒ සෝත ස්පර්ශයෙන් හටගත් සද්ද සංඥාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක දන්නේත් නැහැ. ඒකද කෙනෙක්ගේ පුද්ගලික සද්දයක් නෙමෙයි, සද්දේ ස්වභාවය අනාත්මයි කියන එක දන්නේත් නැහැ. ඒ නිසා ඒ අවිද්‍යාවෙන් ඒ සද්දේ හිතින් ඔසවල අරගෙන මට මේ බයිනව නේද, මං ගැන හොඳ කියනව නේද කියලා අපි අර සද්ද සංඥාව අරඹය උපාදාන වශයෙන් හැතරෙනවා. දැන් අපි එහෙම හිතනකොට අර බැනපු අර මුලින් ඇතිවෙච්ච සද්දේ, මං කිව්වේ මුලින් ඇතිවෙච්ච සද්දයක බැනුවක් තිබුණේ නොදන්නා භාෂාවකින්, ප්‍රංශ භාෂාවකින් හරි ජර්මන් භාෂාවකින් හරි අපි නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කරගෙන 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 ගියොත් අපිට සද්ද ඇහි. නමුත් ඒ අරබය මට බැන්නා කියලා දුක් වෙන්නවත්, මං ගැන ಗುಣ කියනවා කියලා ප්‍රශංසා කරනවා කියලා සතුටු වෙන්නවත් පුළුවන් ධර්මතාවක් ඒ සද්ද තුළ තිබුණ නැහැ. නිමිති ගන්න පුළුවන් බවක් සද්ද තිබුණ නැහැ. හැම අතීත හැම සද්දකම, දැන් වර්තමාන හැම සද්දකම, අනාගතයට පහළ වෙන හැම සද්දකම, ඔය විපාක නාම රූප දෙකේ කියන තැනක සැබෑම ස්වභාවය ඒක. ඒ එබඳු සද්දයක් ඇති වෙනකොට ඒ සද්දේ ඇත්ත නොදන්නාකම නිසා ස්පර්ශ නිරුද්ධනකොට මේ සද්ද සංඥාව නිරුද්ධ වෙනවා කියලා අපි දන්නේ නැත්තම්, ඒ වගේම ඇහුණු සද්දේ ස්වභාවය පුද්ගලයන්ගේ සද්ද, බණින සද්ද, හොඳ කියන සද්ද, බඩු භාණ්ඩවල සද්ද, රථ වාහනවල සද්ද කියලා එහෙම සද්ද නෙවෙයි. සද්දේ ස්වභාවය ශුන්‍යතාවය කියන එක ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් නැති බව සද්දයක් තුළ අප්‍රනීත ස්වභාවයේ සද්දයක තියෙන, නිමිති ගන්න බැරි අනිමිත්ත ස්වභාවයේ සද්දයක තියෙන අපි දන්නේ. නොදන්නාකම නිසා ඒ සද්දේ හිතට අරගෙන අපි හිතනවා මේ මට මේ මේ වචනවල මේ මේ විදිහට මට බයිනව නේද කියලා. කිසිම වෙලාවක බාහිරින් බැනන නැ බැනුම් හදාගෙන බැනුම් අහලා අපි තියෙන්නේ. කිසි වෙලාවක බාහිරින් ප්‍රශංසා කළ නැ ප්‍රශංසාව උපදවාගෙන සතුට වෙලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා කියන්නේ ඒකට. බාහිරින් ආපු විපාකෝ සද්දේ ස්වභාවය හැමදාම ශුන්‍යතයි, අනිමිත්තයි, අප්‍රණීතයි. ප්‍රාර්ථනා මුකුත් ඒ සද්දේ තුල නැහැ. කිසිම නිමිත්තක් නැහැ. එතකොට සද්දේ තියෙන සැබෑම ස්වභාවය ඔය ධම්මසංගණේ රූපකාණ්ඩ වගේ කාණ්ඩයකින් මේ රූප ටික ගැන උගන්වන්නේ රූපයන්ගේ සැබෑම ස්වභාවය මෙන්න මෙබඳුයි. එක අනාත්ම දෙයක්, ත්‍ත්වයෙන් හටගත් දෙයක්, ශුන්‍යත ධර්මතාවය, නිස්සත්ව නිජීව ශුන්‍යයි, සත්පුරුෂ ආත්ම භවෙන් ශුන්‍යයි කියන උත්තරේ දෙනවා. එතකොට තමන්ට නුවණ එන්න ඕනේ, නුවණ ලැබෙන්න ඕනේ. එබඳු ධර්මයක් අරඹයා කෙනෙක්ගේ සබ්දයක් හෝ පුද්ගලයේ සබ්දයක් හෝ කෙනෙක්ගේ රූපයක් හෝ පුද්ගල රූපයක් හෝ සිහි කරගෙන අපිට හැතිරෙන්න පුළුවන් නම්, සැප දුක් විඳින්න පුළුවන් නම්, ඒ අපේ ප්‍රපංච මනසේ දෝෂී කියන නෝනෙන්ද. ඉතින් මේ ස්පර්ශ ආයතන 6 ගැන මේ පෙන්වන්නේ කියලා. ඒ වගේ කන සබ්දයත් එක ගැටිලා සෝත විඥානේ උපන්නාම තින සංගති පස්ස. දැන් සෝත විඥානේ වෙන මුකුත්ම වැඩක් එයා කරන්නේ නැහැ. ස්පර්ශය ඇති කරනවා කියන තැන තයිති කෙනෙක් වෙලා. ස්පර්ශය කියන එක හා බැඳිලා මේ විඥානේ තියෙන්නේ. ඒ නිසා ශබ්දය විඳින බව, ශබ්දයක් හඳුනා ගන්න බව, ශබ්දයට හිතනවා කියන ධර්මතාව ටික ඉපදිලා. කන ශබ්දය දෙක රූපය, මේ ටික නාම, මේ නාම රූප. අච්චජි තන්නං ඉද නාම රූප, මේ නාම රූප දෙකේ තණ්හාව හිඳින්ද. අහවල් ගායකයාගේ ශබ්දය හරි ලස්සනයි. අහවල් කුරුල්ලගේ හඬ හරි ලස්සනයි. අහවල් කෙනාගේ හඬ හරි මිහිරි. අහවල් වීණාවේ ශබ්දය හරි ලස්සනයි කියලා අපිට ශබ්දය අරඹ අද ප්‍රපංච කරන්න පුළුවන් සන්නහමාන වශයෙන් හැතිරෙන්න පුළුවන් කමක් තියෙනවනේ. ඒකට තමයි කිව්වේ මේ නාම රූප දෙකේ තමයි අපිට තණ්හාව තියෙන්නේ කියලා. ඒ නාම රූප දෙක කියනකොට ප්‍රත්‍යෙන් හටගත්ත ස්කන්ධ ටික, ස්කන්ධ ටිකේ ස්වභාවය දන්නේත් නැ, ඒක ප්‍රත්‍ය නිරුද්ධ වෙන නිරුද්ධම වෙනවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්භූතං හුත්වාන භවිසති. තෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. තරණ තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩියකට එඹුණොත් කණ්ණාඩියට එබෙන්ද කලින් ඡායාවක් ඒකෙ තිබුණෙම නැහැ. කණ්ණාඩියෙන් අහකට යනකොට ඡායාවේ ශේෂයක්වත් ඉතුරු නැතුවම නිරුද්ධම වෙනවා. තරණ තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එබඳුමයි ශබ්දය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් ඇහෙන ශබ්දය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කාරණාව නොදන්නා කම නිසා, නොදකින්න කම නිසා නිරුද්ධ වූ දේ උපද්දවල අරගෙන උපද්දල ගන්නවා කියනකොටම නිරුද්ධ වෙලා, නිරුද්ධ වෙනදී උපද්දලා අරගන්න, සමුදය කරගන්න, හට ගන්නවා ගන්න, ඇති කරවගන්න අවිද්‍යා ප්‍රත්‍ය. ඒ සබ්දය ආරම්භය අපි හිතෙන් හැතිරෙනවා. අහවල් කුරුල්ලගේ සද්දේ, අහවල් වාහනේ සද්දේ, අහවල් කෙනාගේ සද්දේ, ඇහැට පෙනෙන රූප වගේම ශබ්ද සංඥාවන්ුත් තියෙනවා අපිට හඳුනන්න පුළුවන්. අපි චිත්තජ රූප ගැට ගහගෙන මේ කටහඬ අපේ අම්මගේ, මේ කටහඬ අපේ මල්ලිගේ කියලා ශබ්ද සංඥාවන් අපි හඳුනගෙන තියෙනවා. අපි ගැට ගහගෙන තියෙනවා ඇහෙන් දැකපු දේවල් ශබ්දෙට. එතකොට මේ මට මේ වචන වලින් බණිනෝ, මේ වචන වලින් හොඳ කියනවා කියලා අපි දන්නව අපිට හිතන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද? විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඒ විපාක නාම රූප දෙක ඔසවලා අරගෙන උන්නකට කියන පංච උපාදාන ස්කන්ධය කියලා. ඒකේ උපාදාන වශයෙන් හැසිරුණු නිසායි ද්‍රව්‍යවල සද්ද, පුද්ගලයන්ගේ සද්ද, ආත්මීය වූ සද්ද අපිට ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? උපාදාන පත්‍ය භව. දැන් මෙබඳු මෙබඳු ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා අපිට. ලෝකේ මෙහෙම මෙහෙම ශබ්ද කියලා යමක් තියෙනවා. ඒ ශබ්ද අහලා දුක් වෙන්න පුළුවන්, ඒ ශබ්ද අහලා සතුට වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා අපිට භවය හැදෙනවා. අපේ ලෝකේ භවයේ ශබ්දක් තියෙනවා. එතකොට ජාති සද්දය අහන්නත් ඉන්නවා, බැනුම් අහන්නත් ඉන්නවා, බණින්නත් ඉන්නවා. ඒ හින්ද දැන් හොඳට බැනුම් අහන්න පුළුවන්, ජරා මරණ දුක් විඳින්න පුළුවන්. අම්මා මැරුණා කියලා පණිවිඩේ එනකොටම ඒ සද්දේ ආරම්භය අඬන්න වැළපෙන්න තරම් අපිට මේ සද්දේ පුළුවන්. ඊට පස්සේ ගහනම් පටිච්ච ගන්ධේච උපජ්ජති ගහන විඥානං තින්නං සංගති පස්සෝ. නාසයට ගන්ධයක් ගැටුණාම හිත ඊට අනුගතව උපදිනවා. දැන් ගහන විඥානය පස්ස සම්පයුක්තවයි තියෙන්නේ. ස්පර්ශයහ ගාන සම්පස්සයහ යෙදිලා ගන්ධය දැනගන්නවා කියන කෘත්‍යයක් ගහන විඥාණයෙන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට තේරෙන මට්ටමේ විඥානන ලක්ෂණය, දැනගැනීම් ලක්ෂණය ගහන විඥාණයෙන් වෙන්නේ නැහැ. ගන්ධ සුගන්ධ හෝ දුගන්ධ කියන එක ගන්ධයක නිර්මාණයට මේ හිත වැය වෙලා හැම වෙලාවෙම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි තුල යම් සංඥාවක් යෙදෙන එකට, වේදනා සංඥාවක් යෙදෙන එකට. එහෙම සංඥාවක් නැතිනම් කිසිම වෙලාවක අපිට කියනවා අසඤ්ඤේ නැත්තම් විසඤ්ඤේ කියලා. එක්කෝ අසඤ්ඤ සත්‍යෙක්, එහෙම නැත්තම් විසඤ්ඤ වෙලා හිටියා කියනවා. සීමුර්ජා වෙලා හිටියා කියලා කියන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම කුමන හෝ සංඥාවකින් ඉන්නේ. සඤ්ඤා සහිතයි. සසඤ්ඤම් හි සමනකේ කියලා කියන්නේ සඤ්ඤා සහිත මනස සහිත බඹයක් වොන්න ශරීරය තුන ලෝකේ පනවමි කියලා. ඒ වගේ දැන් මේ ගහන විඥානය ගහන සම්පස්සේ කියන ධර්මතාවය උපදවන්න බැහැ වෙලා. ඒ ඉපදුනේ විඥානේ එබඳු ආකාරයේ පිහිටියේ මොකටද? විපාකයක් ලබා දෙන්න අපිට. ගාන සම්පස්සේ විඳින්න පුළුවන්, ගන්ධේ හඳුනා ගන්න පුළුවන්, ගන්ධයට හිතන්න පුළුවන් කියන ධර්මතාව ටික නිර්මාණය වෙලා. ඒ වේදනා සංඥාවන්ගේ ස්වභාවය තමයි ප්‍රත්‍ය නිසා, ස්පර්ශ නිසා හටගත් මේ ගාන සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතන ස්පර්ශය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේම ඒකේ සුගන්ධ දුගන්ධ කියන ප්‍රභේද විතරයි තියෙන්නේ, වෙන කිසිදු නිමිත්තක් නැහැ. අපිට වගේ අර්ලිය මල් වල සුවඳ, පිච්ච මල් වල සුවඳ, හඳුන් කූර වල සුවඳ, මේ අසුචි ටිකේ ගඳ කියලා ඒ වගේ නිමිති නැහැ. උපතින්ම අන්ධ කෙනෙක් හිටියොත් එයාගේ නාසයට ගන්ධයක් දැනෙන යමක් ලංකලොත් ඒ හේතුව නිසා ගාන විඥානයේ පිටලා යම් ගන්ධ සංඥාවක් එයි. නමුත් අපිට වගේ අරලිය මල් සුවඳ කියලා යට මලක් පෙනෙයිද? පිච්ච මල් සුවඳ කියලා මලක් පෙනෙයිද? හඳුන් කුරු සුවඳ කියලා හඳුන් කුරක් පෙනෙයිද? පෙනෙන්නේ නැහැ. ඒ ගන්ධයට කිසිම වෙලාවක නිමිති නැහැ. ගන්ධ සංඥාවට අනිමිත්තයි ස්වභාවය. මෙන්න මේ ගන්ධය මට හොඳයි කියලා ප්‍රාර්ථනා කරලා හැතිරෙන නිමිති නැහැ. අපනිහිතයි ස්වභාවය. රාග දේශ මොහ කියන කිසිදු නිමිත්තක් වශයෙන් හැසිරෙන්නේ ගන්ධ සංඥාවේ සටහන් නැහැ. ශුන්‍යයි. විපාක නාම රූප දෙකේ සැබෑම ස්වභාවය. නමුත් ඒ ගන්ධ සංඥාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධනකොට නිරුද්ධ වෙනවා කියලා දන්නේත් නැහැ. යම් ගන්ධ සංඥාවක් තියෙනම් ඒ ගන්ධ සංඥාවේ සැබෑම ස්වභාවය අනිමිත්ත බව, අප්‍රනිහිත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය අපි දන්නේත් නැහැ. නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් ඒ ගන්ධය ඔසවලා අරගෙන ඒකට අපි නිමිත්තක් හිතේ එකතු කරගන්නවා, නැත්තම් උපාදාන වශයෙන් හැසිරෙනවා. මේ අහවල් කෙනා ළඟට ආපු හින්දායි මේ ගඳ, නැත්තම් අහවල් වස්තුවේ මේ ගඳ, අහවල් මලේ මේ සුවඳ කියලා ගත්තාම දැන් අපිට ගන්ධයක ගැටෙන්න පුළුවන්. අමනාප ගන්ධ අයින් කරන්න, මනාප ගන්ධ ළඟට ගන්න හොයාගෙන යන්න නිමිති තියෙනවා. එතකොට ඔන්න අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. මෙහෙම මල් සුවඳ වල් තියෙනවා, පිච්ච මල් සුවඳ කියලා. ඒ සුවඳ ගන්න තියෙන සුවඳ සිහි කරගන්න නැවත උපද්දව ගන්න තියෙන එකම දේ මොකද්ද? කර්ම නිමිත්ත විතරයි. ආපහු උපද්දව ගන්න තියෙන එකම දේ ඒකට පරිබාහිරින් පටලැන්ද හිතින් ගින් කිරින් ටික විතරයි. දැන් පිච්ච මල කියන ප්‍රඥප්තිය නැත්තම් ඇහැට පෙවුණු වර්ණ සටහන අර ගන්ධ නිමිත්තට ගැට ගැහුවේ නැත්තම් ඒ ගන්ධය අපිට ආපහු ඔසවලා සිහි කරන්න පුළුවන් වෙයිද කවදාවත්? ආපහු නාසයට ගාවට ස්පර්ශුණු ගන්ධ සුවඳ දැනේ. නමුත් හිතෙන් සිහි කළ අරගෙන හැසිරෙන්න කිසිම කලක නැහැ ඉඩක්. කිසිම කලක ඉඩක් නැහැ. එතකොට අච්චජිතන්නං ඉදනාම රූපය කියලා කිව්වේ ඒත මේ ගන්ධය කියන තැනක නාම රූප දෙකයි තියෙන්නේ කියලා දකින්න ඕනේ. ගාහන විඥානයේ නාම ධර්ම ටික ඇති කරන්න වැය වෙලා නාසයයි ගන්ධයයි දෙක රූපය, ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන ටික නාම රූප. එතකොට මේ නාම රූපයි යන ගණයට යන විපාක නාම රූප දෙකයි යන ගණයට යනවා. ඕකේ කිසිම ක්ලේශයක් නැහැ. ක්ලේශ අනුසයක්වත් නැහැ. සම්පූර්ණ වෙනමම අන්තයක්. ඒ අරබය කුමන ආකාරයකට හෝ හිතින් ගින් කිරින් කරන්නේ නම් ඒ අවිද්‍යා ප්‍රත්‍යෙම ඒ ඔක්කොම නව කර්මමයි. ඒ ගන්ධය ආරම්භය කුමන ආකාරයකට හෝ හිතින් ගින් කිරින් කරන්නේ නම් ඒකનો ඔක්කොම අයිති මෙපිටට මෙහා පැත්තට. අන්ත දෙකක් මෙතන සම්පූර්ණම. ගන්ධය කියලා දැනෙන අවස්ථාව විපාකයි. අහවල් ගන්ධයයි කියලා සිහි කළා නැවත හිතන්න හෝ ගන්ධයක් ගැන කතා කරන්න හෝ ගන්ධයක් ගැනීම සඳහා හෝ ගන්ධයක් ආග්‍රහණය කිරීමට නැවත යනවා හෝ කියන කරුණ හිතින් කියින් කිරින් කරන්න පුළුවන් නම් මේ ඔක්කොම නව කර්මයි. නව කර්මයි. එක කලේ අර විපාක නාම රූප දෙකේ සැබෑ ස්වභාවය නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් ඒ නාම රූප දෙක ගන්ධ සංඥාව ඔසවල ගන්නකොට ඉබේම තියෙනවා ගහන සම්පස්සය, ඉබේම තියෙනවා නාසය, ඉබේම තියෙනවා ගන්ධය, ඉබේම තියෙනවා ගාන විඥානයත් කියන ධර්මතාවය. ඒකෙදි අපි කියමු කෙනෙකුට ගාන සම්පස්සයෙන් උපන්න වේදනාවක් අරඹයා රස විඳලා වේදනාව ප්‍රාර්ථනා කළොත් එබඳු වේදනාවක් ලබා දෙන්න ගහන සම්පස්සයක් ඕනේනේ. ඒ නිසා එයාට මේ වගේ නහයක් හැදෙන්නම වෙනවා. මේ වගේ ගන්ධයක් ගැටෙන්න නහයක් හැදෙන්නම වෙනවා. නහය හැදුනොත් මේ වගේ ගන්ධයක් ගැටෙනවා. ඊට අනුව හිතකුත් උපදිනවා. එහෙම ඒට අනුව ස්පර්ශයකුත් වෙනවා. වෙලා තමයි වේදනාව වෙන්නේ. මේ වේදනාව ප්‍රාර්ථනා කළොත් නාසයයි ගන්ධයයි ගාන විඥානයයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඉබේම. කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් කසකසා ඉන්නවා. ඉන්නකොට ඒකේ හරි සැපක් පස්සේ ආදීනව තියන වෙන්න පුළුවන්. කුෂ්ඨේ කහන වෙලාවේදී හරි මිහිරි බවක් කැපසහගත බවක් තව තවත් කසන්න හිතෙන බවක් දැනෙනවා. අනේ මේ කුෂ්ඨේ කහල එන සැප හරි හොඳයි, මට මේ වගේ සැපක් ලැබෙන්නේ නම් කියලා සැප ප්‍රාර්ථනා කළොත් ඉබේම එයා කුෂ්ඨේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇයි ආපහු මේ වගේ සැපක් එන්න නම් එයාට කුෂ්ඨයක් ඕනෙම මොනේ? කුෂ්ඨයක් නැතුව කුෂ්ඨේ කහන සැප ලැබෙනවද? නෑ. මේ වගේ සැප ප්‍රාර්ථනා කරනකොට කුෂ්ඨ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඉබේමයි. ඒ වගේ කෙනෙක් මේ ගන්ධය ප්‍රාර්ථනා කළොත් නාසයයි ගන්ධයයි ගාන විඥානයයි එයින් උපන් ස්පර්ශය කියන ටික ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඉබේම යන ගණිතය. ඒ නිසා එයා මේ පංචකාමයෙන්ම මිදෙන්නේ නැත්තේ නාසයෙන් වේදනාව විතරයි තණ්හා කරන්නේ. නමුත් අනිත් ආයතන ටිකෙනු මිදෙන්නේ නැත්තේ ඒ නිසා. දොර හොඳට මතක තබා ගන්න ඕනේ, ගන්ධයක් දැනෙනවා කියන තැනක තියෙන්නේ අනාත්ම අනිත්‍ය දුක් විපරිණාම වෙන විපාක නාම රූප දෙක. ඒකේ ලක්ෂණය මුතේ මුතමත්ත දැනීම දැනීමක් පමණෝමයි. ඒ අරබය හිතින් ගින් කිරින් කිසිවක් කරන්න බෑ. ඒක ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ වෙන අහුත්ව සම්භූතං හුත්වන භවිෂති. එබඳු ලක්ෂණයකින් පැවතුණු පවතින ගන්ධයේ සැබෑ ස්වභාවය දීඝරත්තං අනුසේති. බොහෝ කාලයක් ඉඳලා දන්නේ අපි නොදන්නාක මිනිසෙ වෙනවා අපිට. ඒ හින්දා ඒ ගන්ධය හිතින් ඔසවලා අරගෙන අහවල් කෙනාගේ ගඳ, අහවල් සතාගේ ගඳ, අහවල් වස්තුවේ ගඳ කියලා අපිට ඒ ගන්ධය අරඹ උපාදාන සහිතව. කෙනෙක්ගේ ගඳ නම් අර්ථවාද උපාදාන, අහවල් වස්තුවේ ගඳ නම් කාම උපාදානය. ගන්ධයටත් කාම උපාදාන හෝ අර්ථවාද උපාදාන හෝ ආත්මීය ගන්ධයක් හෝ කියන ditthi උපාදාන වශයෙන් හැදිරෙන්න පුළුවන්. එතකොට ඔන්න උපාදාන පත්‍ය භව නිබඳු ගන්ධ විඳලා තියෙනවා. දැන් විඳින්න පුළුවන්, අනාගතයටත් මේ වගේ ගඳ විඳ හැකි කියලා තුන් කාලෙම අපිට ගන්ධ ඇති බවටම නිබඳු ගන්ධයන් විඳලා තියෙන බවටත් හිත හිතා ඉන්න පුළුවන්. දැන් විඳින්න පුළුවන් බවටත් අනාගතයට විඳ හැකි බවටත් හිත හිතා ඉන්න පුළුවන් හිතුවේ හැකි. එතකොට ගන්ධය විඳින්නත් ඉපදිලා විඳින්නට හම්බ වෙන ගන්ධයත් ඉපදිලා ජාති. ඒ නිසා දුගඳ නිසා එන තමන්ට අප්‍රියමනාප දුගඳ හමල එන දුක විඳින්න පුළුවන්. තමන් කැමති ප්‍රියමනාප ගන්ධය නැති වෙලා අප්‍රිය සංපයෝග දුක විඳින්න පුළුවන්. මේ ගන්ධේ ඉපදීම දුකේ ඉපදීම, ගන්ධේ හට ගැනීම දුකේ හට ගැනීම, ගන්ධේ පහළවීම දුකේ පහළවීම, ගන්ධේ පැවැත්ම ජරා මරණයන්ගේ පැවැත්ම. ඔබට විපාක වූ නියම ගන්ධය කියන තැනක නාම රූප දෙකේ සැබෑ ස්වභාවය හම්බ වුණොත් දැක්කොත් ඔබට හම්බ වෙන්නේ මේ ප්‍රත්‍යයෙන් ගන්ධය හටගෙන ප්‍රත්‍ය නිරුද්ධේ නිරුද්ධ වෙනවා. ගන්ධය මොනතරම් අනිත්‍යද? ගන්ධය මොනතරම් තුච්ඡද ශුන්‍යද කියන තැන. අනිච්ඡං සංගතං පටිච්ච සම්පන්න නිරෝධ ධම්මං කියන තැනක් තමයි ඔගලන්ට ගන්ධය අරඹය සැබෑ ස්වභාවය ගත්තොත් හම්බ වෙන්නේ. අනිත්‍ය වූ සංගත වූ ප්‍රත්‍යයෙන් හටගත්ත නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් ඇටියටයි පෙනෙන්නේ. පෙනෙන්න ඕනේ. නමුත් බොහෝ කාලයක් දීර්ඝ රත්තරන් අනුසේති බොහෝ කාලයක් මේ නාම රූප දෙකේ අනුසය වෙනවා අපිට අවිද්‍යාව ඇත්ත නොදකිනකම. ඒ නිසා මාර්යාගේ සෝතසක් මාර්යාම ගහගෙන එන තැඩපහරක් කියලා කියනවා මේ ගන්ධයට. ඒක අරඹයා උපාදාන වශයෙන් ඉදීම නිසා ඔන්න භවය හදා ගන්න පුළුවන්. ජීවම් පටිච්ච රසේච උපජ්ජති ජීවහ විඥානං තින්නං සංගති පස්ස. දිවත් රසත් ගැටීම නිසා ජීවහ විඥානේ උපදිනවා. තින්න සංගති පස්සෝ දැන් ඒ ජීවහ විඥානේ ජීව සම්පස්ස ඇති කරනවා කියන දෙන්න යෙදිලා විඥානන ලක්ෂණයක් ඒකේ නැහැ කියන එක කියනවා. පස්ස සම්ප්‍රයුක්තයි විඥානේ කියන කාරණාවෙන් කියනවා මේ විඥානේ දැන් ස්පර්ශයේ නැමැති ධර්මතාවයේ උපදවන්න නිපදවන්න හදන්න වැය වෙලා කියලා. ඒ නිසා ඒ සිටේම ජීව සම්පස්යෙන් උපන්න වේදනාවක් රස සංඥාවක් රස සංචේතනාවක් පහළ වෙනවා. දිවත් රස දෙක රූප ස්පර්ශයෙන් උපන්න ජීව සම්පස්ජා වේදනා රස සංඥා රස සංචේතනකින් ධර්මතා ටික නාම. මේ නාම රූපයි. මේ නාම රූප දෙකේ සැබෑ ස්වභාවයේ නිමිති නැහැ. ප්‍රඥප්ති විවහාරයකින් විවහාර කරන්න පුළුවනි ලුණු රස තිත්ත රස ඇඹුල් රස කියලා. රස සංඥාවේ නානත්වයක් තියේ. රස සංඥාවේ නානත්වයක් තියේ. ඒත් ඒකට නිමිති නැහැ. උපතින් නැස්සන්ද කෙනෙකුගේ දිවට රස දැනෙන වස්තුවක් ලං කළොත් අපිට වගේ ලුණු රහ කියලා සුදු පාට කැට කැට යමක් පෙනේද? ඈ නැත්තම් අපිට වගේ අඹ ගෙඩියේ රහ කියලා අඹ ගෙඩියක් පෙනේද? නැත්තම් අග්ගලව වල කැවුම් වල රහ කියලා කැවුමක් අග්ගලාවක් පෙනේද? රස දැනේ. නමුත් රසයේ ආරම්භය අපිට පෙනෙන විදිහේ නිමිති නැහැ. ඒක රසය කියන එක අනිදස්සනයි. දිව කියන එක අනිදස්සනයි. දකින්න බෑ කවදාවත්. ඔය අභිධර්මයේ ඔච්චරට උගන්වන්නේ ඒ නිසයි. අද අපිට බලන්න රස විඳපුවේ නිමිති නැද්ද කියලා රස විඳපුව දකින්න බෑද අපිට? රස ආපු කැවුම් ගෙඩියක් බලන්න බෑද අපිට? පුළුවන්. පැණි රස තියෙන සීනි ටිකක් බලන්න බැයිද අපිට? පුළුවන්. ඇඹුල් රස ආපු අඹරැල්ල ගෙඩියක් ගොරක ගෙඩියක් දකින්න බැයිද අපිට? පුළුවන්. අන්නේ දකින්න පුළුවන් නිමිත්තේ කෙලෙස් වශයෙන් තියෙන්නේ. ඒකයි දැන් ඔය රූපකාන් රූපේ ගැන උගන්වනකොට හොඳට පෙන්වන්නේ මොකද්ද? දිව අනිදස්සනයි. දැකලා නැහැ. දිව කියන එක අනිදර්ශනයි කියන එකට අර්ථ දෙකක් තියෙනවා. දකින්න බෑ නැත්තම් නිදර්ශනයක් දෙන්න බෑ මෙන්න මේ වගේ කියලා නිදර්ශනයක් දෙන්න බෑ. අනිදස්සන. දකින්න බෑ. දකින්නවා කියන එකටම තමයි සනිදස්සනම් කියන්නේ. නිදර්ශනයක් දුන්නේ නැහැ කි දැක්ක හැටි. අනිදර්ශන නිදර්ශනයක් දෙන්න බෑ මේ වගේ කියලා දකින්න බෑ. දිවේ ස්වභාවයත් එහෙමයි. එබඳු ස්පර්ශයෙන් උපදින සංඥාව වේදනා සංඥාවන් එනකොට මේ නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අනිමිත්ත ස්වභාවය, අප්‍රනිහිත ස්වභාවය ප්‍රාර්ථනා වශයෙන් හැසිරෙන කිසිවක් ශබ්දය තුල නොතිබුණු ලක්ෂණය අපි දැක්කේ නැහැ. අපි දන්නේ නැහැ. ඉගෙනගෙන නැහැ. අද නෙමෙයි බොහෝ කාලයක සිට දීඝරත්තනෝසේති. බොහෝ කාලයක්. ප්‍රත්‍ය නිසා හටගත් රසය ප්‍රත්‍ය නිරුද්ධනකට නිරුද්ධ වෙනවා කියලා. ප්‍රත්‍ය නිරුද්ධනකට නිරුද්ධ වෙනවා කියලා ඉගෙනගෙන නැහැ. ඔය නොදන්නාකම විපාක නාම රූප දෙක එක සංදියක්. එතනින් ඉවරයි. කිසිම වෙලාවක නැවත පැලවෙන්න පුළුවන් කමක් නැහැ. අඹ ඇටයක් නිසා ගහක් හැදුණොත් ගහට ආපහු පැලවෙන්න පුළුවන් කමක් නැමයි. ඒ වගේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ නාම රූප දෙකට නැවත පැලවෙන්න පුළුවන්, නැවත ප්‍රතිසන්දියට යන්න පුළුවන් ගතියක් නැමයි. නැවත ජරා මරණ දුකට පමුණවන්න පුළුවන් ලක්ෂණයක් නැමයි. එතනින් ඉවරයි. නමුත් ඒ විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා නාම රූපච්ච විඥානං කියලා කියනවා. ඒ නාම රූප දෙක ආරම්භය අපි දැනගන්නව නැත්නම් ඒ කොසෝල ගන්නව අවිද්‍යා ප්‍රත්‍යයෙන් අරගෙන ඒ රසයේ අපි තණ්හාමාන දික්ටි වශයෙන් හැදිරෙනවා, උපාදාන වශයෙන් හැදිරෙනවා. අන්තිමට මේ විපාක ටිකට තණ්හා කළා යන ගණිත යනවා. හැබැයි විපාකෙට තණ්හා කළේ කොහොමද කියන පරයයක් තියෙනවා. විපාකෙට තණ්හා කළේ මෙන්න මෙහෙමයි කියලා අපි මෙතන ඉඳලා දඹුල්ලට යනවා, දඹුල්ලට ගිහලා කොරණෑගල යනවා, කොරණෑගලට ගිහලා කොළඹට යනවා කියලා ප්‍රධානතෙන් කතා කළාට පස්සේ කොහොමද මෙතන ඉඳලා දඹුල්ලට ගියේ, දඹුල්ලට ඉඳන් කොහොමද කොරණෑගලට ගියේ කියලා අතරකුත් තියෙනව පුරවන්න. ඒක තමයි අපිට වරදින්න බැරි වෙන විදිහට ওই විදිහට පෙන්වුවට ඊට පස්සේ පටිච්චසම්පාදයේ වුණත් ආකාර 20කට සංදි 3කට මූල දෙකකට කොටස් හතරකට බෙදලා නැවත බෙදලා ඊට පස්සේ ඒක අලුත් වැඩියා කරලා පෙන්නන්නේ ඕක වේදනාපච්චය තණ්හා. වේදනාවටයි තණ්හා කරේ. හැබැයි වේදනාවට තණ්හා කරන්න කෙනෙක් මෙන්න මෙහෙමයි. වේදනාවේ මේ ස්වභාවය නොදන්නා ලක්ෂණය නොදන්නාකම නිසා මෙන්න මේ විදිහට ඔසවලා අරගෙනයි මේ වේදනාවට තණ්හා කරන්න හැතිරෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වෙනම ලස්සනට පැහැදිලි කරනවා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා මේ පංච ධර්මතා ටික පෙන්නලා මේ අතර උනේ මෙහෙමයි කියන කාරණාව. ඔන්න එතකොට දැන් රසය ආරම්භය අපිට නිමිති තියෙයි. රසය ආරම්භය රාග දේශ මොහ වශයෙන් හිතන්ඩෝ කියන්ඩෝ කරන්න පුළුවන්. හිතින් කියින් කිරින් කරනවා නම් දකින්ද මේක සබ්බම් භවගාමී කම්මං කම්ම භව. සියලුම භවගාමී කර්මයන් කර්ම භවයයි. මේ හිතින් කියින් කිරින් ඔක්කොම අයිති මොකේදද? කර්ම භවයට. මේක අත දෙකක් දැන්. අර විපාක ටික එක එක අන්තයක්. ඒ අරබය යම්තා අපේ දැනුම් ශේත්‍රයේ අපේ ලෝකය අපේ ජීවිතය ගොඩනැගිලා තියෙන්නේ කර්ම භවයක් මත. ඒක තුල ditta dhamma විපාකකුත් තියෙනවා, සම්පරායික විපාකකුත් තියෙනවා. මේ කර්ම භවය තුල ditta dhamma saha samparayika kiyala vipaka deka tiyena. Me den pudgala bhavin duk vidinna puluwa. Matu skandhayan wasen hatagena skandhayange dukakut vidinna puluwan kamak tiyena. Idichcha ambagediyak athule ambagediyeka pera amba ateeta amba gahak haduna. Amba gahata ba navata palawenna. Amba gahe hadena amba gedi ඉදුනහම අඹ කන්න පුළුවන් කමක් තියෙනවා නැවත අඹ ගහක් හදන්න පුළුවන් බීජ ඇටෙත් තියෙනවා කියලා මම මතක් කළා. ඒ වගේ පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් අඹ ඇටේ බඳු බීජයට හටගත් මේ නාම රූප දෙක මේ ආයතන ටික පැලවෙන්නේ අඹ ගහ වගේ. ඒකේ හට ගන්න අවිද්‍ය සංකාර තණ්හා උපාදාන කියන මේ gedi ටික gedi අඹ කනවා වගේ පුද්ගල භාවයේ හොඳට දුක් විඳින්න පුළුවන්. සැප විඳිනවා නම් ඒ විඳින විදිහට දුක් විඳින්න පුළුවන්. සැප විඳින්න පුළුවන්. ආදීනව බොහෝයි. පුද්ගල භාවයේ දුක් විඳිනවා විතරක් නෙමෙයි මතු ප්‍රතිසන්දිට යන්න තියෙන හේතුවත් ඒකේ තියෙනවා. ditth dhamma samparayika kiyana deyaakarayekinma vindinna puluwan kama me kilesh tike tiyena karma bhave tiyena ඊට පස්සේ kayam paticca pottabbeccha upajjati kaya vijnanantinna sangati passo කයද පොට්ටබ්බේද ගැටීම නිසා කාය විඥානය උපදිනවා. කයට යම්කිසි මහ භූත රූපයක් ගැටුණාම පොට්ටබ්බයක් ස්පර්ශයක් කියලා කියනවා. පොට්ටබ්බ ධාතු වස්තුවක් ගැටුණාම ඒ නිසා ඊට අනුගතව කාය විඥානේ උපදිනවා. තින සංගති පස්ස තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි. දැන් මේ කාය විඥානේ විජානන ලක්ෂණය කායට ගැටුණු දෙය දැනගන්නා බවක් නැහැ. පස්ස සම්පයුත්තයි. ඒ කායට ගැටුණු දෙය අරබය කාය සම්පස්සේ සැප හෝ දුක් හෝ යම් වේදනාවක් උපදී විඳපු බව හඳුනායි. හඳුනපු දෙයට හිතයි කියන ධර්මතා ටිකක් තියෙනවා. ඒ ස්පර්ශය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. කිසිම වෙලාවක ඒකට නිමිති නැහැ. ඒ කාය සම්පස්සේ ස්වභාවය රාග දේශ මොහ වශයෙන් අරගෙන හැසිරෙන්න පුළුවන් නිමිති නැ අනිමිත්තයි. ප්‍රාර්ථනා කටයුතු කිසිදු ස්පර්ශයක් ඒ තුල නැ අපනේ හිතයි ඒ ස්පර්ශය. සත්ත්ව පුද්ගල ආත්මීය භාවයෙන් යුක්ත කිසිවක් නැ ස්පර්ශය තුල ශුන්‍යතයි. අනිච්චයි සංකතයි පටිච්චසමුප්පන්නයි නිරෝධ ධම්මයි. ප්‍රත්‍ය නිසා හටගත් ඒ ස්පර්ශයේ ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධ වෙනවාම ඉතුරු නැතෝ. එබඳු මට්ටමේ කාය සම්පස්සයෙන් උපන්න නාම ධර්ම තාතික කයත් පොට්ටබ්බයත් දෙක රූපය ඒ ස්පර්ශයෙන් උපන්න කාය සම්පස්සජ වේදනා පොට්ටබ්බ සංඥා පොට්ටබ්බ සංචේතනා කියන ටික නාමයි. මේ නාම රූපයි යන ගණයට යන මේ නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ඒ විපාක වූ කාය සම්පස්යෙන් උපන්න වේදනාව නැත්තම් වේදනාව කෙනෙකුට ඒ ස්කන්ධ පංචකයම අයිති දෙන්න. ස්කන්ධ පංචකයක්ම තියෙනවා. ඇහත් රූපය දෙක රූපය. හිතේ ඊට අනුගත වේදිලා. ඒ ස්පර්ශය වේදනා සංඥා චේතන ඇති වෙලා එක පොකුරකට මේ ටිකම තියෙනවා. එතකොට නමුත් විඥානයේ කෘත්‍ය නාම ධර්ම හදනවා කියන සිද්ධියක් කරන්නයි මේ හිත යොමු වෙලා තියෙන්නේ. ඒක දැනගන්නවා කියන කාරණාවකට ඉඩ නැහැ. බෑ. පස සම්පයුත්තයි කියන එකේ තේරුම ඒකයි. ඒ නාම රූප දෙක කයට ගැටුණු දේ සිහි කරනවා කියනකොට විපාක නාම රූප දෙක තමයි අවිද්‍යා ප්‍රත්‍යෙන් ඔසවල අරගෙන අපි තීරණය කරනවා. ඇහැට ගැටුණු නිමිතිකේට ගහලා මෙන්න මේ ලී කැලලයි, මේ ලී කැලල නිසායි මේ වේදනාව ආවේ, මේ මිනිස්යා ස්පර්ශ වෙන නිසායි මේ වේදනාව ආවේ, මෙන්න මේ ගල් ගෙඩිය හැපුණු නිසායි මේ වේදනාව ආවේ, මෙන්න මේ කටු ඇනුණු නිසායි මගේ කකුල රිදෙන්නේ. අපිට ඇති වෙච්ච වේදනාව හැම වෙලාවෙම බාහිරයට ගැට ගන්නවා. හොඳට මතක තබා ගන්න, පස්සපච්චය වේදනා, වේදනාව කියන එක ස්පර්ශයෙන් හටගත් එකක්. නමුත් ප්‍රපංචයේදී හැම වෙලාවම පෙන්නලා ඇති මේ වේදනාව විඳි බාහිර ආරමුණකින් කියන එක. කර්ම නිමිත්ත හොඳට හඳුනා ගන්න පුළුවන් කමක් තියේ, විපාකේ කර්මය වෙන් කර ගන්න පුළුවන් ලක්ෂණයක් තියේ. කාය සම්පස්සජා වේදනා, කාය සම්පස්සයෙන් උපන්න වේදනාවක් විඳේ. කර්ම නිමිත්තට අවිද්‍යාවෙන් ඔසවල අරගෙන තීරණය කළේ මොකද්ද? වේදනාව ආවේ මෙන්න මේ මේසේ ඇඟේ හැපුණ හින්දායි, මෙන්න මේ වටාපත ඇඟේ හැපුණ හින්දායි. ඒ හින්දායි අපිට සැප ආපු අරමුණු හොයාගෙන යන්නේ ආවල් වස්තුව ස්පර්ශ කරනකොට සැපේනවා කියන නිමිත්ත අපේ සැපේ බාහිර නිමිත්තට බැඳලා තියෙනවා. අපි ගත්තොත් හොඳ පොළු කෑල්ලක් අරගෙන ගැහුවොත් සවිඥානක කයට පොළුපාර වැදුනහම පොළුපාර වැදුණු නිසා කය තැළුණු එකම විඳලා තියෙනවා. මේක පොළු කෑල්ල විඳලා තියෙනවද අපි? සවිඥානක කයට අර පොළුලෙන් ගැහුවහම කාය සම්පස්සේ නිසා, කය තැළුණු නිසා කාය සම්පස්සේ උපන්න වේදනාවක්ම විඳ මිසක පොළු කෑල්ල විඳලා තියෙනවද අපි? නැහැ. ඒ වගේ හොඳට මතක තියාගන්න, කිසිදු දවසක අතීතයේදීත් වර්තමානත් අනාගතෙත් බාහිර පොට්ටබ්බ ධාතු අපි විඳලා නැමයි, විඳින්නේ නැමයි. මේ හැම ආයතනයකම හැමයි. නමුත් කර්මයේ ස්වභාවය, කර්ම නිමිත්ත ලක්ෂණය තමයි අපිට පෙන්වන්නේ මේ වේදනාව ආවේ මහභූත ටික තියෙන තැනයි පෙන්වන්නේ, බාහිර රූප ආයතනයයි පෙන්වන්නේ. වේදනාව ආවේ මේ රූපෙන්, මේ ශබ්දෙන්, මේ ගන්ධෙන්, මේ රසයෙන්, මේ පොට්ටබ්බෙන්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන තණ්හාව යොමු වෙන්නේ අපේ ඒ පැත්තට. කාය සම්පස්සය කියන තැන, අපිට කායට යමක් ගැටෙනවා කියන තැනක තියෙන්නේ විපාක නාම රූප දෙක. අච්චේජි තණ්හං ඉද නාම රූපේ, මේ නාම රූප දෙකේ තණ්හාව හින්දෙන්න තියෙන්නේ. ඔය නාම රූප දෙකේ ඇත්ත දැකලා තණ්හා අනුසය දුරු කරන්න තියෙන්නේ. ඔතන ඇත්ත නොපෙන්නන තාක්, ඔතන ඇත්ත පිහිටා නොසිටින තාක් අවිද්‍යා යත්තේ වාසේස විරාග, අවිද්‍යා පත්‍ය සංකාර, අවිද්‍යාව ශේෂයක් හෝ මේ නාම රූප දෙකේ තිබුණොත් සංඛාරය ඇති කරනවා, නැත්නම් මේ නාම රූප දෙක ඔසවලා ගන්නවා කියන එක නතර වෙන්නේ නැහැ. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං තින්න සංගති පස්සෝ. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං. මනෝ කියලා කියන්නේ මොකද්ද? මන ආයතනයට. දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දැන් හොඳට බලන්න, මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියනකොට සිත දෙපාරක් නම් කළා. මනෝ කිව්වේ සිතට, මනෝ විඥාන කිව්වේ සිතට. එතනදී මනෝ කියන සිතේ ලක්ෂණය හැම වෙලාවෙම දැකපු, අහපු, ආග්‍රහණය කළ, ස්පර්ශ කළ නිමිත්ත සිහි කරනවා කියන තැනට වැය වෙලා, එයාගේ වැඩේම මේ අරමුණක් උපද්දනවා කියන එක. ඒකයි මනෝ පටිච්ච ධම්මේච. මනෝ කියන සිතෙන් කරන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා කියන ධර්මාරම්මණයක් උපද්දනවා කියන එකට වැය වෙලා. එතනින් පස්සේ එයාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඒ ධර්මාරම්මණය දැනගැනීමෙන් සිත උපදිනවා. ඒ ධර්මාරම්මණය දැනගැනීමෙන් උපදින සිතක් තියෙන මනෝ විඥානය. අන්න එතකොට ඇති වෙන ස්පර්ශයක් තියෙන්නේ. අන්නේ ස්පර්ශය ඒද විඥානේ පස් සම්පයුක්තයි. ඒ ධර්මාරම්මණය මනසින් උපදින ධර්මයක්ම දැනගන්නවා කියන කාරණාවක් කියන්නේ. බාහිර කිසි දෙයක් දැනගන්නවා නෙමෙයි, දැකපු රූපයක් සිහි කරනවා නෙමෙයි, දකින්නවා නෙමෙයි, දැනගන්නවා නෙමෙයි, ඇස් ඉදිරිපිට ආපු ගන්ධේ දැනගන්නවා නෙමෙයි, දිවට ආපු රසය දැනගන්නවා නෙමෙයි. මනෝපරිච ධම්මේද ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් අහග්‍රහණය කළ නිමිති මනසින් සිහි කළා, මනෝමෙන්ම සිහි කළා, මනෝමෙන් දැනගන්නවා කියන කාරණාවක් පෙන්වනවා. අපි කියමු දෙහි ගෙඩියක් හරි දොඩම් ගෙඩියක් හරි අරගෙන අපි අතට එක උඩ දානවා. අතින් උඩ දාලා අපි මල්ලනවා. අත දෙපාරක් ක්‍රියාත්මකයි එකම දෙහි ගෙඩියට. පළවෙනි වතාවේදී කළේ මොකද්ද? දෙහි ගෙඩිය උඩ දානවා. උඩ දානවා කියන එකේදී අල්ලනවා කියන ලක්ෂණය තියෙනවද? ඒ අතට එතකොට නම් කරන්න මොකද? දෙහි ගෙඩිය උඩ දානවා කියන එක. ඒකට කියන්නේ අල්ලනවා කියලා. දෙවෙනි එකේදී අල්ලන ඒ අතින් අල්ලනවා, නමුත් උඩ දානවා කියන ලක්ෂණය තියේද? නැහැ. ඒ වගේ අරමුණක් උපදිනකොට මනෝ කියලා කියනවා. එතකොට දැනගන්නවා කියන්නේ ඒ සිතට. අරමුණක් සිහි කරන උපදින පැත්තට අරමුණ උපදින්න වැය වෙලා නම් උපදිනකොට ඒ සිත හඳුනන මොකක් කියලාද? මනෝ කියලා. එතකොට අරමුණ දැනගන්නවා කියලා කියන්නේ. ඒ සිතින් උපද්දලා gedara කියලා සිහි කෙරුවා. හිතින් තමයි සිහි කරන්නේ. මනෝභුබ්බංගම ධම්මා මනෝසෙට්ට මනෝමය. මනස සියලු ධර්මයන්ට, සියලු සිතුවිලි වලට පෙරටුව ගමන් කරනවා. මනසින් සිතින් ඔන්න ඉර කියලා සිහි කරනවා. සිහි කරන්න මේ අරමුණ, මේ අරමුණ උපද්දන්න හිත වැය වෙලා. ඒ හිතේ දැනගන්න පුළුවන් කමක් නැහැ. අපි කිව්වේ අර චක්කු විඥාණයට අරමුණ උපද්දන්න වැය වෙලා මිසක ඒක හිත දැනගන්න බෑ කියලා. ඒ වගේ මේ මනෝ කියන සිත විපාකයි. මනෝ කියන සිත විපාකයි. ඒක වැය වෙලා මේ ස්පර්ශය ඇති කරනවා කියන තැනකට. ධර්මාරම්මණය උපදිනවා කියන සිද්ධාන්තයට මේ සිත වැය වෙලා. හිතින්ම උපද්දපු ඒ ධර්මතාවය අම්මා කියලා සිහිකරනද, හිතින්ම අම්මා කියලා සිහි කරනවා. ඊට පස්සේ හිතින්ම අම්මා කියලා දැනුමකුත් ඇති වෙනවා. එතකොට ඒ හිතට විඥානය කියනවා මිසක, දැනගන්නවා කියනවා මිසක, සිහි කරනවා කියන්නේ නැහැ. මුලින්ම අම්මා කියන එක මතක් කරන්ඩ සිහි කරවන්න හදපු හිතට හඳුනන මොකද්ද? මනෝ කියලා. ඒ හිතින් සිහි කරපු අරමුණ විදපු බව, හඳුනපු බව, හිතපු බව කියන ධර්මතා ටික ඒ අරමුණක පැහැසටහන දැනගන්නකොට මොකද්ද? ඒකට කියනවා විඥානය කියලා. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං. මෙන්න උපන්නහම ඔන්න අම්මා පුබිඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන් වගේ තැනක. ඒද විපාකයි. නමුත් ඒ සිහි වෙන අම්මා කියලා සිහි කරන්න පුළුවන්, සිහි කරපු දේ දන්නවා. නමුත් දැනගත් දේ තුල අම්මමමයි කියලා අපි ධම්මායතනෙ අනුව යනවනම්, ධම්මායතනෙ ඇත්ත වෙනවනම් අම්මයි කියලා ඒක ඇත්ත කරගෙන උපාදාන වශයෙන් හැසිරෙනවනම් මනසින් ධර්මාරම්මණය gedara amma taatta kiyala manasin dharma aramanayak sihi karanna puluwam sihi karapu de gedara amma kiyala danaganna puluwam keles naha karma naha iskanda tika namus eket vinyane passa sampayutta tiyenne e sparshe upanna vedana sanya tika nama rupa yana ganeta yana ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අම්මා කියලා සිහි වෙච්ච අරමුණ ඇත්තම වෙලා අම්මමයි කියලා පිළි අරගෙන සැප විඳිනකන් දුක් විඳිනකන් හිතනවා නම්, අම්මා මල දුක පියා මල දුක විඳිනවා නම් විඳින මට්ටමට කෙනෙක් පුද්ගලෙක් කියලා පිළි අරගෙන ඒක ඇතිරෙනවා නම් අන්න ඉස්පර්ශේ මනෝසම්පස්ය නිසා හටගත් වේදනා සංඥා චේතන මනෝසම්පස්ය නිරුද්ධියම නිරුද්ධයි. නමුත් මේ මනෝසම්පස්ය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි නිරෝධ ධර්මතාවය කියනක දන්නේ නැති වුනහම ඒක ඇත්ත වෙනවා. සිහි වෙන අරමුණ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියලා අපිට පේන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න, මනෝ විඥානයේ උපදින්නේම මනෝපටිච්ච ධම්මේච කියන දෙක සම්බන්ධ කරගෙන මිසක අපි හිතන විදිහට බාහිර රූපය, බාහිර ශබ්දයේ ගන්ධය බලාගෙන විඳින්නේ නැමයි, විඳින්න බෑමයි. ඒ රූපය, ඒ ගන්ධය සම්පටිච්චන සිත කියලා කියනවා. ඔසවල ගත්ත කෘත්‍යයට තමයි මනෝ කියලා කියන්නේ සිතේ. ඊට පස්සේ එයා තමයි මේ ඔසවල දෙන්නේ. ඒක තමයි දැකපු එක වගේම පෙනෙන්නේ අපිට. එතකොට හොඳට නුවණක් තියෙනවා නම් මට gedaraගෙන සිහි වෙනකොටම මනෝපටිච්ච ධම්මේච මම්ම දෙහි ගෙඩියක් උඩ දාලා අල්ල ගන්නවා නේද? මම්ම දොඩංගෙඩිය උඩ දාලා ඇල්ලුවා වගේ නේද? අත දෙපාරක් ක්‍රියාත්මකයි. එකම දොඩංගෙඩියට උඩ දාන්නත් අල්ලන්නත්. එකම ධර්මායතනයට, එකම ධම්ම සංඥාවට, එකම වේදනාවට හිත දෙපාරක් ක්‍රියාත්මකයි. අම්මා කියලා සිහි කෙරුවේ වේදනා සංඥා චේතන ටික සිතේ. ඒ වේදනා සංඥා චේතනාවමයි දැනගත්තේ. නමුත් මේ මනෝ සම්පස්සය, මේ මනෝ සම්පස්සය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොටම ඒ වේදනා සංඥාවන්, ඒ හැඟීම, ඒ දැනීම, ඒ සංඥාව නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ අපි. නොදකිනකොටම බොහෝ කාලයක් අනුසය වෙලා සිහි වෙනකොටම, සිහි වෙන එක අල්ලගෙන අම්මා අම්මා කෑවත් දන්නේ නැහැ, බිව්වත් දන්නේ නැහැ කියලා විතර්ක යන එක තමයි කරන්නේ. පංච උපාදාන ස්කන්ධයට උපාදානයි. gedara කියලා සිහි වෙනවා, සිහි වෙන තැන දෝෂේ නැහැ. ඒක විපාකක්, විපාකයක්. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන සිහි වෙනවා. ඒ ස්වභාවය ස්පර්ශ නිරුද්ධනකොට නිරුද්ධ වෙනවා. නමුත් ඒකේ ඇත්ත දන්නේ නැහැ, අනාත්ම ස්වභාවය දන්නේ නැහැ. මනසින් ධර්මාරම්මණයක් උපද්දලා සිහි කළා, වේදනා සංඥාවන් සිහි කළ දැනගත්ත නේද කියන එක දන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? අර පෙනෙන දේ ඇත්ත නොදකිනකොටම අවිද්‍යා ප්‍රත්‍යයෙන් උසවලා අරගෙන හැතිරෙනවා වගේ, මනෝ සම්පස්සේ අනිත්‍ය නොදකිනකොටම අවිද්‍යා සම්පස්සේ සිහි වෙච්ච අරමුණ නැවත උපද්දලා අරගෙන අම්මා, ගෙදර, අයියා, අක්කා කියලා හැසිරෙනවා. එතකොට අපිට හිතින් සිහි කරන්න රූපයක් තිය අතීත. ඒකයි මරුණු කෙනත් සිහි කළ හැකි. මරුණු කෙනාටත් අඬන්න පුළුවන්. ආහා මරුණ කියන තැන ඇත්තටම වෙලා තියෙන වෙන මොකුත් නෙමෙයි. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා. අපේ ප්‍රපංච සංඥාව බහලන්න විදිහක් නැහැ. අපි ජීමු. දැන් අපිට අම්ම කිර සිහි කළ හැකි. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහ ධාතු රූපේට මේ ගතිය බහලන්න පුළුවන් විදිහට ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපේ තියෙනවනම් අම්මා ඉන්නවා වගේ જાතිය තියෙනවා. ඒ විදිහට මට පංච උපාදානස්කන්ධය සිහි කළ හැකි. අම්මා සිහි කළ හැකි. නමුත් මේ පංච උපාදානස්කන්ධයට වර්තමානයේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු කබලින්ක ආහාර රූපය ආහාර කෘත්‍ය නොකළොත් අම්මා සිහි කළා කිව්වොත් හිත බැස ගන්න එකක් නැහැ. එතකොට කියනවා අම්මා මැරිලා. හැබැයි එතකොට අතීත සතර මහා ධාතුට හිත බැස ගන්න අම්මා හිටියා කියලා මේ ගතිය. දැන් වර්තමානයේක බැස ගන්න බෑ අම්මා ඉන්නවා කියලා. මොකද ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා පංච උපාදානස්කන්ධය තියෙනවා. නමුත් පංච උපාදානස්කන්ධේ සතර ආහාරේ මිදිලා නැහැ. මිදෙන්නේ කාම භූමි කනබුන ආහාරයෙන් හැදුණු රූපේට මේ හිතේ තියෙන ගතිය බහලන්න දැන් පුළුවන් නම් අම්මා ඉන්නවා වගේ වර්තමානයේක. අම්මා ඉන්නවා තාම ජීවත් වෙනවා. අම්මා මැරුණා කියන්න මට වෙන්නේ එකම දෙයයි. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපී ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාම මට එක මරණයක්. ස්කන්ධ නිරෝධයක් වෙන්නේ. නමුත් මට මරණයක් වෙලා. අම්මා සිහි කළ හැකි. තාත්තා සිහි කළ හැකි. දැන් අපේ තාත්තා මැරිලා. ඉන්නකොටත් මේ විදිහටම තාත්තා සිහි කළ හැකි. සිහි කරනකොට වෙලා තිබිලා තියෙන්නේ මොකද්ද? බත් පාන් කවපි මුං ඇට කනබුන ආහාරයෙන් හැදුණු කබුලෙන් ආහාර රූපයේ තිබුණු නිසා මේ අරමුණත් මේ නිමිත්තත් ආරම්භනේ පිහිටලා හින්දා මේ සිහි කරපු නිමිත්ත කබලින් ආහාරයට ගැට ගහලා තාත්තා ඉන්නවා කියලා සාධාරණීකරණය කරනවා කියන්නේ. එතකොට ජීවත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ මම කියන හැඟීම සිහි කරනකොට මේ කබලින් ආහාර රූපයට ගැට ගහලා සාධාරණීකරණය කරගෙන ඉන්නොත් මම ඉන්නවා කියලා තමයි ජීවත් වෙනවා. දැන් ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපය නිරුද්ධ වෙලා තාත්තා සිහි කළ හැකි වෙනද වගේ. නමුත් සිහි කරන හිත බැස ගන්න ක්‍රමයක් නැහැ. වර්තමාන රූපයක් නැහැ. ආහාරයක් නැහැ. නාම ධර්ම අරමුණු කළා සිත රූපෙට බැස ගන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා මොකද වෙන්නේ? තාත්තා මැරිලා කියනවා. එතකොට අපිට මනෝ මේ මනෝ පටිච්ච ධම්මිත උපජිත මනෝ විඥාන හැම සිතක්ම ওই මට්ටමේද කියලා නැහැ. මනසින් ධර්මාරම්මන උපද්දලා ඒක දැනගත්ත හැකි. ඉර හඳ මිනිස්සේ කියලා දැනගත්ත මට්ටමින්ම කර්මුණුත් අපිට ගොඩ යන්න බෑ. එහෙනම් රහතන් වහන්සේලා ජීවත් වෙන්නත් බෑ. නමුත් දැනගත්ත එක ඇත්තම වෙලා ඒ අරමුණට ප්‍රපංච එකතු වෙලා සිහි කරගත්තා. සිහි කරගත්ත දේ අම්මමයි, ගෙදරමයි, වස්තුවක්මයි කියලා ඒකෙම උපාදාන වශයෙන් හැසිරුණොත් ඔන්න අපිට භවය හැදෙනවා. අතීතයේ මෙහෙම හිටපු කෙනෙක් සිහි කරන්නත් පුළුවන්, දැන් ඉන්න කෙනෙක් සිහි කරන්නත් පුළුවන්, අනාගතෙට හටගන්න උපදින හැදෙන කෙනෙකු සිහි කළ හැකි. භවයේ තිබුණොත් ජාතිය තමන්වත් සිහි කරන්න පුළුවන්, තමන්ගේ අනිත් අය සිහි කරන්න පුළුවන්, වස්තු සිහි කරන්න පුළුවන්. ජාති තිබුණොත් ජරා මරණ දුක ඇවිල්ලා. එතකොට ඒ ටික කලේ මොකද්ද? විපාක නාම රූප දෙක. මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං තින්නං සංගති පස්සෝ කියනොත් විඥානේ පස්ස සම්පයුත්තයි තියෙන්නේ. ඒ නිසා වේදනා සංඥා නැත්තම් හැඩසටහන් පෙනෙන බවක්, හිතට අරමුණක් සිහි කරන්න පුළුවන් බවක් තියෙන විපාකයි. ස්පර්ශ නිරුද්ධ වෙනකොටම නිරුද්ධයි. මේ ස්පර්ශයේ මනසින් උපදපු ධර්මාරම්මණයක් නිසා මේ ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා නුවණක් ඇති වුණොත් ඒකම ඔබට ආශ්‍රව ඇති වෙන්න හේතු නැහැ. රාග දේශ මොහ වශයෙන් වැඩෙන්න හේතු නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්ත මනෝපටිච්ච ධම්මේච මනස සීළු ධර්මයන්ට පෙරටුව ගමන් කරනවා, උපද්දනවා. ඉතින් ඒකට පවිතු සිතින් හැසිරුණොත් මනෝපුබ්බංගමදම්ම මනෝසෙට මනෝසය මනසාචේ පදුට්ඨේන බහසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්ඛං වහතෝ පද. කරත් පිටිපස්සේ ගුණා පිටිපස්සේ කරත් රෝදේනවා වගේ, ගුණා පිටිපස්සේ කරත් රෝදේනවා වගේ පාපේ තමන් අනුවම එනවා. මනස සියලු ධර්ම හොඳ කාරණාවක් එකෙන් පෙන්වනවා. මනස සියලු සිතුවිලි වලට පෙරටුව ගමන් කරනවා, සිතුවිලි උපදවන්නත්ද වෙනවා. ඒක තේරුම් ගන්න නැතුව යමෙක් එබඳු මනසින් උපන ධර්මයන් ආරම්භය පවිටි සිතින් අකුසල සිතින් ඇසුරුණු ඒ අකුසල වශයෙන් හිතුවොත් කිහිතින් කියින් කළොත් ඒක කර්මය, එයා අනුවම එනවා. ඒ වගේමයි මනසචේ පසන්නේන බහසතිවා කරේතිවා තතෝනම් සුකමං වේති ඡායවන පායිනෝ. ඒක අනිපැත්ත. ඒ වගේම යම් කිසි කෙනෙක් එන නිමිත්ත සුභ වශයෙන් කුසල වශයෙන් අරගෙන හැසිරුණොත් එයින් සැප තමන් අනුව එනවා. හරියට තමන්ගේ හැවනල තමන් අතන හැර යනවා, අතහරින්නේ නැහැ වගේ ඒ කුසලයේ තමන් අනුව පවතිනවා. කෙනෙකුට මනෝ සම්පත්‍ය නිසා හටගත් මේ ධර්මය මනෝ සම්පස්සේ නිරුද්ධ නිරුද්ධයි කියලා දකින්න පුළුවන් නම් පුඤ්ඤ පව පහිනස පින්නු රැස්ෙන්න පෞත් රැස්ෙන්න කියන එකට ඉඩ නැහැ. උපාදානෙට උපාදාන නැහැ. උපාදාන ස්කන්ධේ. එතකොට මම මතක් කළේ ඒ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණ තින්න සංගති පස්සෝ කියපු තැන දක්වාම ගත්තාම විපාකයි ඒක කෙලස් නැහැ. කර්ම නැහැ. එතන විඤ්ඤාණය පස්ස සම්පයුත්තයි. මනෝ සම්පස්සජ වේදනා ධම්ම සංඥා ධම්ම සංචේතන කියන නාම ධර්ම ටික ඇතිකරන මේ චිත්තචෛසික ටික වැය වෙනවා. ඒක නොදන්නා කම නිසා ඒ ධර්මාරම්මණයම හිතින් උපද්දවාගෙන ඔසවාගෙන ඒ අනුව හිතින් කින් කිරින් කරයින. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය අවිද්‍යාපත්‍ය මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. ඒ විපාක මනෝ සම්පස්සේම හිතින් ඔසවලා අරගෙන අවිද්‍යාවෙන් රස විඳ ගැනීම මනෝ බලයිනම් උපාදාන වෙනවා. භවය දෙන ජරා මරණ දුකට එනවා. ඒ භවය තුල සත්ව පුද්ගල භාවයෙන් ලෝකේ හදාගෙන දැන් ජරා මරණ දුක් විඳින්න පුළුවන්කමක් තියේ. නැවත මේ වගේම කයක් සවිඥානික කරන්න පුළුවන් හේතුවක් තියේ. සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින්න පුළුවන්කමක් මේ භවපච්චය ජාති ජාති දෙයාකාරයි. තේසන් තේසන් සත්තහනන් තම්මි තම්මි සත්තනිකාය කියලා ඒ සත්තනිකාය ඉපදීම ඇති කළා. මාව මිනිස්සෙක් කළා, මනුෂ්‍ය ලෝකේ හදලා, මනුෂ්‍ය ලෝකේ නෑදෑයෝ හදලා, මනුෂ්‍ය ලෝකෙක සැප දුක් විඳින්න පුළුවන්කමත් හදලා තියෙයි. ඒ වගේම නැවත මේ වගේ කයක් සවිඥානික වෙන්න පුළුවන් හේතුවත් ඒ භවය තුල තියෙයි. යම් වෙලාවකදී අච්චජිතන්න ඉද නාම රූප මේ නාම රූප දෙකේ තණ්හාව හින්දෝ තණ්හාව නැති වුණොත් උපාදානය නැහැ. එහෙමුණු භවය නැහැ. සත්පුද්ගල භවය නැති වුණු ජාතිය නැහැ. සත්පුද්ගල භවයේ මේ ජීවිතේ විඳින්න පුළුවන් දුකත් නැහැ. මරණයෙන් පස්සේ නැත්තම් මරණය නෙමේ මේ වගේම කයක් නැවත සවිඥානික වෙන්න තියෙන හේතුවත් නැහැ කියන කාරණා දෙකම නැති වෙනවා භව නිරුද්ධ වුණා. තණ්හාව නැති වුණා. ඒ හින්දා සම්මාදිට්ඨි මොකද්ද? අන්නර විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි පෙන්විය යුතුයි. ඒ විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි පෙන්නකොට මොකද වෙන්නේ? ඒක ඔසවල අරගෙන රස විඳ ගැනීම අනුව බලන්න ඉඩ නැහැ. තණ්හාවට ඉඩ නැහැ. උපාදානයට ඉඩ නැහැ. ජරා මරණ දුක හැදෙන භවයට ඉඩ නැහැ. දැනුත් පුද්ගල භවෙන් දුක් විඳලා මරණයෙන් පස්සේ නැත්තම් මේ වගේ නැවත කයක් සවිඥානික කරගන්න ඉඩ නැහැ. නමුත් මේ විපාක නාම රූප දෙක ඔසවල අරගෙන ඒකේ කෙලෙස් වශයෙන් හැසිරෙන තාක්, තණ්හා වශයෙන් හැසිරෙන තාක්, උපාදාන වශයෙන් ගන්න තාක්, භවය හැදිලා සත්ව පුද්ගල භාවයේ දැන් දුකත් ditta dhamma ditta dhamma විපාක ditta dhamma දුකත් විඳලා සම්පරායක මේ වගේම කයක් සවිඥානික වෙනවා කියලා නැවති ස්කන්ධයන්ගේ අට ගැනීමකුත් වෙනවා. පුද්ගල භාවයේ දුකත් ස්කන්ධයන් උපදවාගෙන විඳින දුකත් කියන මේ දෙයාකාර ಜಾති දුකම විඳින්න වෙනවා. භවයේ තිබුණා තණ්හාව තිබුණා. තණ්හාව නැත්තම් ඒ විපාකයට නැත්තම් වේදනාවට තණ්හාව නැත්තම් උපාදානය නැ, භවය නැ, එහෙමුණුත් ජාතිය නැ. දැන් සත්ව පුද්ගල භාවයෙන් විඳින්න පුළුවන්. ගුටි කන්නත් නැ, ගහන්නත් නැ. ගහන්නෙකුත් නැති නිසා, ගුටි කන්නෙකුත් නැති නිසා, බණින්නෙකුත් නැති නිසා, බැනුම් අහන්නෙත් නැති නිසා එයාට සැප දුක් විඳීමෙන් තොරයි. පුට්ටස ලෝක ධම්මේ චිත්තයස්ස නකම්පති අශෝකම් විරජංකේ මං එතම් මංගලොන්තමං. අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද මනස යමකු කම්පා නොවේ නම් ශෝක රජස් නැති තැනට ගියා වූ ඒ මනස උතුම් මංගල කාරණාවක් කියලා කියනවා. බලන්න ඇස් ඉදිරි පිටට ආපු රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ඇත්ත දැක්කොත් එයට කම්පා වෙන්න කිසිම දෙයක් නැහැ. මං කිව්වේ නොදන්නා භාෂාවකින් කෙනෙක් බැනගෙන ගියොත් මට මේ ස්විප් එකක් ඇදුනා කියලා කියනවා කියලා ලාභයක් ලැබුණා කියලා සතුටක් ඕගොල්ලන්ට දැනෙයිද? නැත්තම් මගේ නෑදෑයෙක් මරුණා, මගේ වස්තුව නැති වුණා කියන පණිඩේ මේ කිව්ව කියලා සද්ද නිසා අලාභයක් හෝ එයිද? එහෙම නැත්තම් ඔයාට මෙන්න මේ වගේ වස්තු ගොඩාක් තියෙනවා, ඔයා බොහොම හොඳ කෙනෙක් කියලා මගේ යසස ගැන පයින්ඩයක් දුන්නු පයින්ඩයක් සද්දෙන් හම්බ වෙයි. නැත්තම් ඔබට කිසිම දෙයක් නැති හිඟන්නේක් නේ කියලා මාගේ ආයස ගැන කියපු කෙනෙක් වෙයිද? එහෙම නැත්තම් තමුත මෙන්න මේ වගේ වැරද්දක් කරලා තිනවා කියලා මට නින්දා කරන පණිඩයක් ගෙන දුන්න වේද සද්දේ? නැත්තම් කොහොම බොහොම දක්ෂේ, කොහොම හරි හොඳයි ඈ හොඳට බණ කියනවා, නැත්තම් හොඳ දක්ෂ වැඩ කරන්න පුළුවන් කියලා මං ගැන ප්‍රශංසා කරන කෙනෙක් වෙයිද? එහෙම නැත්තම් ඒ සද්දේ නිසා මට සැපක් හෝ දුකක් හෝ ගෙන දෙයිද? ඒ සද්දේ ස්වභාවය බලන්න, ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්වත් ගෙනත් දෙනවද කියලා? නමුත් ඒ ශබ්දය ආරම්භය ප්‍රපංච වශයෙන් හැසිරිච්ච මගේ මනස තුල ලාභය හදාගෙන අලාභය හදාගෙන යසස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටම හදාගෙන නම් මේ අටලෝ දහමෙන් කම්පා වෙන්නේ මේ ප්‍රපංච ටික නිසායි. ප්‍රපංචයන්ගේ මිනිසු මිදුණු මනසට, තණ්හාව ක්ෂය වෙච්ච මනසට, උපාද හතර උපාදානෙ මිදුණු මනසට, භව නිරෝධය කළ මනසට, සලායතන නිරෝධී ස්පර්ශ කරන මනසට, භව නිරෝධී ස්පර්ශ කරන මනසට, ජාති නිරෝධී ස්පර්ශ කරන මනසට කම්පා වෙන්න තැනක් නැහැ. මේ වචන ගොඩක් කිව්වට ඒක අර්ථයක් තියෙනවා. එක තැනයි. එතකොට මේ කාරණා ටිකම තමයි මම භවනා කරනකොට ඕගොල්ලන්ට තව පරියායන් වල ක්‍රමෝලින් ඔය කියලා දුන්නේ ඕකම. මොකද අන්තිමට මේ කෙලෙස් කෘත්‍ය කළා තියෙන්නේ ඔක්කොම ටික එකතු කළා විපාක ආයතන 6ක් වුණාට 6 ආයතනේටම මම අපහු හිමිකරුවෙක් වෙලා තියන්නේ. 6 ආයතනේම මම බැඳිලා තියෙන්නේ. 6 ආයතනේ මම නොමිදිලා තියෙන්නේ තණ්හාව නිසායි. සිහිවෙන හැම නිමිත්තක් ගානෙම මම ඒක ඇත්ත කරගෙන උපාදාන වශයෙන් හැසිරෙන මේ දෝෂයයි මට ආයතන ටික ඇති බවට ලෝකය හදලා තියෙන්නේ. ඒ නිසායි අච්චජිතන්න නිදනාම රූපේ මේ නාම රූප දෙකේ තණ්හා විහිඳින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. මේ නාම රූප දෙකේ තණ්හව නැති වුණොත් ඇති ආනිසංස ටික තමයි මම කිව්වේ. භව නිරෝධ, ජාති නිරෝධ. අපිට ආවෙත් එකටනේ. ජාතියෙන් පීඩා විඳල, චරාවෙන්, ව්‍යාධි, මරණ, ශෝක පරිද දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් පීඩා විඳලා මේ දුක් කෙලවර කිරීම කරන්නේ නම් මනෝයි කියලා තථාගතයන් වහන්සේ කිරි සද්ධාව උපදවාගත්තේ. විශ්වාසය තබා ගත්තේ. එහෙම සද්ධාව, විශ්වාසය, ප්‍රේමය ඇති කරගෙනයි මේ ශාසනයට ආවේ. අපි ඔක්කොමලා සිවුරු දුන්නේ ආචාර්යන් වහන්සේට, උපාධ්‍යන් වහන්සේට සිවුරු ගත්තේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චකරණත්තායි මං කාසාවං ගහෙත්වා දත්වා පබ්බජිත මං බන්තේ අනුකම්පං උපාදාය කියන තැනින් මිසක වෙන මේ ටික මේ වැඩ ටික කරගන්න මාව වහන කරන්න කියලා කවුරුවත් අපි කියලා නැහැ, කිව්වේ නැහැ නේ. ඒ නිසා අපිට එක දෙයයි තියෙන්නේ, මේ නාම රූප දෙකේ තණ්හාව නිද්දෝ. තණ්හාව නැතුව මේ පිටේනවා. තණ්හාව තිබුණොත් මෙන්න මේ දුක එනවා. නාම රූප දෙකේ තණ්හාව නැති වුණොත් උපාදාන භව, ජාති, ජරා, මරණ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨි විපාක නාම රූප දෙකේ ඇත්ත ඇති හැටි පෙන්වන්න. දැන් එයා දුක දන්නවා, දුකට හේතුව තණ්හාවයි කියලා දන්නවා. මේ තණ්හා උපාදාන භව නැති වුණු ජරා මරණ දුක නැති වෙනා කියලා දුක්ඛ නිරෝධියක් දන්නවා. ආයෙ මේ ආර්ය අෂ්ටාංගික මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියනකොට සම්මාදිට්ඨිය මොකද්ද? විපාක ධර්මතා ටිකේ වේ සැබෑම ස්වභාවයේ, සත්‍යම ස්වභාවය, ඌම ස්වභාවය. තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ධර්මතාවය සැබෑවක්මයි. ඒක ලෝකෙට වැහිලා බුදුරජාණන් වහන්සේ ඒ ටික පැහැදිලි කරලා පෙන්නලා දෙනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපුවා ටික දකින්ද සකස් කරන එක විතරයි තියෙන්නේ. ඒ ටික ඇත්ත දකිනකොට මනසේ තියෙන මේ ප්‍රපංච සංඥාව ඒකට ගැළපෙන්නේ නැහැ. බහලන්න බෑ, මැච් වෙන්නේ නැහැ. ප්‍රපංච සංඥාව බුහුතු ස්කන්ධ ටිකට ගැලපෙන්නේ නැහැ. බුහුතු ස්කන්ධ ටික ප්‍රපංච සංඥාවට ගැලපෙන්නේ නැහැ. එතකොට මේ බොරුවට පවතින්න බෑ. ඇත්ත පෙන්වන්න 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 පෙන්වන්න. අපි එකමට කිව්වොත් ඇත්ත ඉදිරි පිටට ආවේ ටීවී එකේ බඳු රූපයක්මයි, ආවෙත් එන්නේත් අනාගතයට එන්නේත් කියන එක පැහැදිලි වුණොත් මම කෙනෙක් කියලා හිතන එක මේ පෙනෙන ඇස් ඉදිරි පිටට ආපු එකට ගැලපෙන්නේ නැහැ. ඇස් ඉදිරි පිටට ආපු එක කෙනා කියන එකට ගැලපෙන්නේ නැහැ. පේන හොඳට නැමයි කියලා. බොරුවක්මයි කියලා. ඒ වගේ ඒක ඔය යම් කාමයේ අතරන මට්ටමට. එහෙම නෙමෙයි, ඕක ගත්තාම සංගත පරමාර්ථ, අසංගත පරමාර්ථ කියලා දෙකක් තියෙනවා. ওই සංගත පරමාර්ථය ඇත්ත. අපිට හම්බෙච්ච ස්කන්ධ ටිකේ ඇත්ත. නමුත් ඒකට ඒකත් නෙමෙයි සැබෑම ඇත්ත. ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධය ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධවමයි කියලා අසංගත ස්වභාවයම තමයි සැබෑම ඇත්ත. එතෙන්ට සාපේක්ෂව මේ වගේ නිමිති බොරුවක්මයි කියන දෝෂය හොඳට අහුවෙනවා. එතෙන්ට එනකන් අනුපූර්ව වැඩෙන්න ඕනේ. ඒ නිසා අපි කරන්න තියෙන එකම එක දෙයයි විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ විපාක නාම රූප දෙක නැත්තම් දැකපු දිට්ටි සුත මුත විඤ්ඤාත. දිට්ටි කියන්නේ දැකපු, සුත කියන්නේ අහපු, මුත කියන්නේ නාසයේද දිවට කයට දැනුම් දෙ. විඤ්ඤාත කියන්නේ හිතට දැනුම් දෙ. මේ සතර වෝහාර ධර්මයන්ගෙන්, සතර විවහාර කරන ධර්මයන්ගෙන් කුමන හෝ අරමුණක් සිහි වෙනකොට සිහි වෙච්ච අරමුණ පිළි අරගෙන ඒ තුල හැසිරෙන නම් දන්නවා අපි මේ දුක ඇති වෙන පැත්තේ ඉන්නවා, සසර පැත්තේ ඉන්නවා, ලෝක පැත්තේ ඉන්නවා කියලා දන්නවා. සිහි වෙන හැම අරමුණක්ම සිහි වෙනකොට මම මෙහෙම සිහි කළාට, මට මෙහෙම සිහි වුණාට ඇස් ඉදිරිපිටට ආවේ මෙහෙම ඇත්තක් නේද, කන ඉදිරිපිට ආවේ මෙහෙම ඇත්තක් නේද, නාසය ඉදිරිපිට ආවේ මෙන්න මෙහෙම දෙයක් නේද කියලා මේ ටිකේ ඇත්ත පෙන්වනවා. දැනට ඇහැට පෙනෙන දෙයට නිදර්ශනයක් දෙන්න පුළුවන් දෙයට ඔබ අර්ථ දෙන්න. ඒ ඇති අනිත්‍යයෙන් අනිදස්සන නිසා සංයෝජන අඩුයි. අපි දැකපු අරමුණ තමයි මේ හැම එකකටම අපි තබලා තියෙන්නේ. ඒ නිසා ජාති අන්ධ කෙනාට නිවන් දකින්න බෑ කියලා කියන්නේ මේක ගලෝ ගන්නත් පුළුවන් ඇහැ හරහාම තමයි ගොඩක් දුරටම. ඈ අපි බැඳිලා තියෙන්නේ ඇහෙන් ගත්ත නිමිත්ත හරහාමයි. දැන් පේරගෙඩියක් කියලා ගත්තොත් ඇහෙන් දැකලා එකට කියනවා පෙනුම් රූපෙට පේර. ඊට පස්සේ නාසයට ලං කරනකොට සුවඳක් එනකොටත් පේර කියලා අර ඇහෙන් දැකම කොළපාට ගෙඩිය නිමිත්ත තමයි ගැට ගහගන්නේ. හපල ඇස් දෙක වහගෙන හැපුවත් රස දැනනකොට අහ මේ පේරවල රසයි කියලා ඇහෙන් දැකපු නිමිති තමයි ගැට ගන්නෙ. ඇඟේ අතුල්නකොට පේර ගෙඩියක් ඇඟේ ඇතිලින්නේ මෙන්න මෙහෙම තමයි කියලා ස්පර්ශයට ඒක තමයි ගැට ගන්නෙ. එකම නිමිත්ත තමයි අපි මේ ස්පර්ශ ආයතන හයටම ගැට ගහලා තියෙන්නේ. ඒ නිසායි ඇහෙන් දකිනකොටත් අපිට මේ අම්මා, දුරකථනයෙන් කතා කරනකොට සද්ද ඇහෙනකොටත් අම්මගේ කටහඬ මට හොඳට අඳුරන්න පුළුවන් වෙන්නේ. එතකොට ආහාර පාන වේල දෙනකොට අම්මෝ මේක නම් වේල දෙන්නේ අපේ අම්ම කියන ව්‍යංජනේ රහ නිමිත්ත ගත්ත හැකි අපිට. ඒ වගේ මේ එක මරණකට අපිට නිමිත්ත බඳින්න පුළුවන්, බඳලා තියෙන්නේ, බඳලා තියෙන්නේ. ඒ නිසා ගන්ධ කුමන අරමුණක් ආවත් ඔබට නිදර්ශනයක් දෙන්න පුළුවන් මට්ටමේ නිමිත්තකින්ම ඇත්ත පෙන්වන්න. ප්‍රපංච වශයෙන් ඒ නොපෙනෙන දෙයට, නොපෙනෙන දේ උනත් පෙනෙනවා කියන මට්ටමකින් අන්නම් අපි ඇලිලා තියෙන්නේ සඳර්ශන රූපයක් හරහා නම් ඒක ලැහා ගන්නත් යන්න වෙන්නේ සඳර්ශන රූපයත් පෙන්නලා. තේරුණාද කිව්වේ? කියන්නේ දැන් අපිට පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට, පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට මට කෙනෙක් කියලා සිහි වුණාට ඇස් ඉදිරිපිටට ආවේ ටීවී එකේ බඳු වර්ණ සටහනක් නේද කියලා බලනකොට මේක අතහරින්න පුළුවන් නම් ඒ මට්ටමින් හිත තබන්න. එහෙම හිත තබන්න බෑ. බැලුවට හිත පිළිගන්නේ නැහැ. නෑ කෙනෙක්මයි කියලා හිතනොත් තව ටිකක් පාතට බහින්න. කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් නහර ඇට ඇට මිදුළු කුණුපු කොටස් ටිකක් තියෙන කබ්බ ගලන හොටු ගලන මල මුත්‍රා ගලන නොයේ කුණුපයන්ගෙන්ම වැගිරෙන සතර මහා ධාතු රූපයක් නේද ඇත් ඉදිරිපිටට ආවේ. කෙස්ද පුද්ගලයා, ලොම්ද පුද්ගලයා, නියද පුද්ගලයා මම කියන, නැත්නම් හොටු ටිකද, කබ ටිකද, අසුචි ටිකද, මුත්‍රා ටිකද, හොඳට පහර වදින විදියට පුද්ගලයාට මේ කෑලි නෑ, මේ කෑලි වලට පුද්ගලයා නෑ කියන එක හොඳට තේරෙන්න ඕනේ. දැන් මේ පුද්ගල සංඥාව මේ කෑලි ටිකට බහලන්න කොහොම පෙන්න්නේ නැත්තම් බහලන අය බහලන්න බැරි වෙන්න ඕනේ. වර්ණ සතහන පෙන්නනවා, පෙන්නලා පිළිගන්න නැත්තම් ඊට පාතට ගිහිල්ලා ද්වත්තිංසාකාරයට හෝ ධාතු වශයෙන් හෝ ඔන්න පෙන්නලා පෙන්නනවා. මේ පැත්තේ රූපේ ඇත්ත සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ, කායගත සතිය බලනවා කියලා කියන්නේ, රූපේ ඇත්ත පෙන්නනවා කියලා කියන්නේ මේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තියෙනකොට මෙහෙ වෙලා තියෙන කෘත්‍ය මොකද්ද? මේ නිමිත්තට පුද්ගලයෙක් කෙනෙක් කියලා උපාදාන වශයෙන් හැසිරෙන්නයි ඉඩ සකස් කරලා නැත්තේ. මේ එකේ දෙකක් වෙලා දැන් මෙහෙන් ඇත්ත පෙන්නනකොට මෙහි තණ්හාවතෙන් හැසිරෙන්න ඉඩ දීලා නැහැ. උපාදාන වශයෙන් ගන්න ඉඩ දීලා නැහැ. ඒ නිමිති ටික ටික ගෙවෙනවා, අතහැරෙනවා. එහෙම නැතුව අපිට එන නිමිත්ත තුලම අපි කෙසලොම් නියද තම්මස් නහර බැලුවා කියලා කවදාවත් ආශ්‍රයක්ෂේ වෙන්නේ නැහැ. අපි සමුදය ඇතුළේ නිරෝධයක් බලනවා. අපි සමුදය ඇතුළේ දුක පිරසින්ද දකින්න හදනවා. එහෙම වෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. බලන කම නිසා, වීර්යවන්ත කම නිසා කෙලෙස් ස්කම්බණයක් වෙනවා. ආපහු අරමුණු ඇස ඉදිරිපිටට එන නිසා, ආයතන ටික පරිහරණය කරන්න වෙන නිසා ආයත රැවටෙනවා. ඇයි දැන් අපි කොච්චර නෙමෙයි කිව්වත් ඇස ඉදිරිපිටට එනකොට හම් වෙන්නේ මේ වගේ දෙයක් කියන නුවණ පෙන්නලා නැහැනේ. දැන් හිතට එන රූපේ අසුභයි අරහෙ මෙහෙ කියලා තීරණය කළාට ඇස් ඉදිරිපිටට આવුවොත් එන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද කියලා දැක්කු මේ ඇත්තෙන් දෙන්න වර්ධනය වෙද්දි මනසේ තියෙන දේ ගෙවෙනවත් එක්කම පිළින පැත්තේ බලය වැඩි වෙනවා. එතකොට ඇස් ඉදිරිපිටට આવවත් මේ ඥාන දර්ශනය අකෝප්ති දවසක් එනවා. මේ තස්සස සම්මා දිට්ඨි සච්චේ තිත අකුප්පා හෝති. ඔහුගේ සම්මා දිට්ඨිය සත්‍යයේ පිහිටි අකුප්පයෝද වෙයි. වෙනස් වෙන්නේ නැද නැහැ. අකෝප්‍ය ඥාන දර්ශනය කියලා කියන්නේ සම්මා දිට්ඨිය අකෝප්‍ය නිසා. මේ පිරිසිඳ දැකීම වර්ණ සතහනක් කියලා දැක්කනම් ඒක දැක්කම මම තමයි. ආයේ බැරි වෙලා හරි පුද්ගලිය ඉඳී කියලා අසහියක් නැහැ. ගෙවුණා කියලා ගෙවුණා මම තමයි. ඊට පස්සේ අපි වර්ණ සතහනක් කියලා අද රැවටෙන මට්ටමේදී ස්පර්ශය නිසා පහළච්ච සංඥාවක් කියලා හොඳට ප්‍රකට නම් සංඥාවක් ම තමයි. ආයේ වර්ණ සතහනක්වත් කියලා දකින්නවා කියලා මොඩකමක් නැහැ. ස්පර්ශ නිරුද්ධයෙන් හැම වේදන සංඥාවක්ම නිරුද්ධ වෙනවමයි කියලා. නිරුද්ධ වෙනවමයි කියලා නිරෝධ ඥානෙ එළඹ සිටියෝ. එළඹ සිටියමම තමයි. ආයේ තියනවා කියලා සැක නැහැ. අපිට ඕගලන්ට බැරි වෙලා හරි සැකයක් තියනවද? කණ්ණාඩියකට එබුණොත් වැටෙන ඡායාව අහකට යනකොට තියෙන්න පුළුවන් කියලා නිකන් හරි සැකයක් තියනවද? ඇත්තටම නැද්ද සැකය? තියෙන්න බැයිද වෙරියලාව? බැ. ස්ථීරමයිනේ. කොහොමද දන්නේ? කොහොමද දැක්කේ? මොකද ඇහෙන් බලනකොට කණ්ණාඩියේ ඔන්න ඇහැට ඡායාව පේනවා. ඔබ කණ්ණාඩියෙන් ඇහැ අහකට ගැනීමයි ඡායාව නැතිවීමයි දෙක එකට උනේ නැති බව ඇහෙන් බලන්න බැ. ඇහැට පෙනිලත් නැහැ කවදාවත්. කවදාවත්ම කණ්ණාඩියේ ඡායාව නැති බව ඔබ ඇහෙන් දැකලා නැහැ. දැක්කේ කොහොමද? ඒ ඇහැට කියනවා ප්‍රඥා චක්ෂුසය කියලා. වැරදි දේ ඈ. මේ ඇහින් දැක්ක වගේම බලවත් නැද්ද ඒ ඈ? ඒක පෙනීමකුත් නෙමෙයිද? මේ ඇහැට වැරදුනොත් ඒ ඇහැට වැරදිද? අන්න ඒ වගේමයි නිරෝධ ඥානය. නිරෝධය දකින්නවා කියලා කියන්නේ ඒක තමයි. දකින්නවා. නිවන් දකින්නවා ඒක. මේ හටගත් ස්කන්ධය ඉතුරු නැතුම නිරුද්ධයි කියන එක විපාක නාම රූප දෙකේ එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. මේ නාම රූප දෙක ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියන එක ඉතුරු නැතුවම යට පෙනෙනවා. මේ හැට වැරදුනත් ඒ ප්‍රඥා චක්ෂුතේ වරදින්නේ නැහැ. කන්නාඩිර වැටුණු ඡායාව අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියලා කියන්නේ අපි ප්‍රඥාවේ බලෙන්, නුවණේ බලෙන්, ප්‍රඥා නමැති ඇහෙන් දැකලා. නමුත් මසසින් දැක්කා වගේම මසසින් දැක්කටත් වඩා පිරිසිදුයි පැහැදිලි ඇත්තක්මයි ඒක පෙනෙනවමයි නේද? නුවණසට පෙනෙනවමයි නේ. තිරිසංගත සතුන්ට ප්‍රඥාචෛසිකයේ යෙදෙන්නේ නැති නිසා, විපාක මට්ටමේ ප්‍රඥාචෛසිකයේ යෙදෙන්නේ නැති නිසා එයාට අහකට යනකොට ඒක නැති වෙනවා කියලා පේන්නේ නැහැ. තියෙනවා වගේ පේන්නේ. විඥානයේ අධ්‍යක්ෂකම විතරයි, ප්‍රඥාව යට නැහැ. මනුස්ස කියලා කියන්නේ විඥානයේ අධ්‍යක්ෂකීමට වඩා ප්‍රඥාවේ අධ්‍යක්ෂකීම තියෙනවා අපිට. ඊට පස්සේ තිරසංගත සත්‍යත වගේ දකිනහනදී බලලා අහකට යනකොට අපිට ඇති වගේ ඇති බවට පෙවුනට රහතන් වහන්සේට නිරුද්ධ ඥානය ලැබ සිටින දැකපු දේ නිරුද්ධවමයි කියලා. කණ්ණාඩියට වැටුණු ඡායාව අපිට නිරුද්ධ බව තේරුණාට තිරසංගත සතාට නිරුද්ධ බව පේනවද? නෑ. තියෙනවා කියලා හිතන්නේ, තියෙනවා කියලා තේරෙන්නේ. එයාට තියෙනවා කියලා තේරෙන්නේ තියෙන හින්දාද? එයාට තියෙනවා කියලා තේරෙනකොට ඒ අරමුණම අපිට තේරෙනවා නෑ කියලා. දැන් එකම ඡායාව අරබි අපි දෙන්නට දෙවිදිහකට වැටෙනකොට දෙන්නම දැක්ක එක විදිහට හම්බ වෙච්ච වෙලාවේදී එයත් ඡායාව දැක්ක, මාත් දැක්ක, දෙරසකට දැක්ක, අපිත් දැක්ක. අහකට යනකොට අපි දෙන්නගේ ගතිය වෙනස්. එයාට දැකපු එක තාම තියෙනවා කියලා හිතනවා, අපිට ඒක දැන් නැහැ කියලා හිතනවා. ප්‍රඥාව ඇතිකමේ හා නැතිකමේ වෙනස. ඒ වගේ රහතන් වහන්සේගෙත් අපෙත් ඇස් ඉදිරිපිටට එන අරමුණ දෙන්නට මේක වගේම පේනවා. අහකට යනකොට අපිට දැකපු දේ ඇති බවට හිටනෝ රහතන් වහන්සේට දැකපු දේ නිරුද්ධෝමයි කියනක හිටිනවා. ලෝකෝත්තර ප්‍රඥාව ඇති භවයේ සහ නැති භවයේ වෙනස. දේවාල ඒ නිසා ඒක දකින්න පුළුවන් එකක්, පෙනෙන එකක්. ඒකයි නිවන් දකින්නවා කියලා කියන්නේ, නිවන් දකින්න පුළුවන් එකක්. අර්ධ නිරෝධය කන්නාඩියට වැටෙනවා දකින්න එක නිරෝධය. නිරෝධයක් වුණාට හැබැයි නිරෝධ සත්‍ය නෙමෙයි ඒක. ඒක නිවන නෙමෙයි. ඒක ප්‍රත්‍ය නිරෝධය. නිරෝධයයි නිරෝධ සත්‍යයයි අතර වෙනසක් තියෙන්නේ. මම ඒව වෙන වෙලාව උගන්වන්න. මාර්ගයයි මාර්ග සත්‍යයයි අතර වෙනසක් තියෙන්නේ. දුකයි දුක් සත්‍යයයි අතර වෙනසක් තියෙන්නේ. සමුදයයි සමුදය සත්‍යය අතර වෙනසක් තියෙනවා. අතන නිරෝධයක් වුණාට නිරෝධ සත්‍ය නෙමෙයි. තණ්හා නිරෝධයම නිරෝධයද වෙනවා, නිරෝධ සත්‍යද වෙනවා. හැම වෙලාවෙම ස්කන්ධ නිරෝධය නිරෝධේන අපි ඔක්කොමල භාවනා කළත් නැතත් නිවන් දකින්නවායි මරණකොට ස්කන්ධ ටික නිරුද්ධ වෙනවමනේ. නමුත් තණ්හාව නිරුද්ධ නොවුන නිසා අපව උපදිනවා. එනිසා නිරෝධය හැටියට ධර්මයේ පෙන්වන්නේ තණ්හා නිරෝධය. ඔය ධර්ම දාටික මම මතක් කළේ වෙනද කතා කරපු දෙයම තමයි. තව පරයයකින් අපිට කරන්න ඕනේ කළ යුත්තේ මෙන්න මේ ටිකයි කියන කාරණාව මම මේකෙන් මතක් කරන්නේ. මේ විපාක නාම රූප දෙක, විපාක නාම රූප දෙක කියනකොට නාම රූප දෙකයි යන විවහාර කළේ මෙන්න මේ නිසයි කියන දැනුමත් අපිට තියෙන්න ඕනේ. පස්ස සම්පයුත්තයි කියන අර්ථය එක යෙදිලා පස්ස සම්පයුත්තයි කියලා කියන්නේ මෙන්න මේ නිසයි. මේ විඥානයේ පස්ස සම්පයුත්ත වුණාම විඥානයේක ලක්ෂණය විද්‍යමාන නැහැ. නාම රූප කියන ධර්මතාවයකුයි විද්‍යමාන කරන්නේ කියන අර්ථයක් ඒකෙ පෙන්නනවා. ඒ නාම රූප දෙකේ තණ්හාව හිඳින්න ඕනේ කියන එක පෙන්වලා, ඒ තණ්හාව නැති වුණොත්, ඒකේ තණ්හාව තිබුණොත් ඒකේ ආදීනව ටික තමයි මේ නාම රූප දෙකේ. තණ්හාව තිබුණොත් ඒකේ ආදීනව තමයි මොකද්ද? ජරා මරණ දුක. තණ්හාව නිරුද්ධ කළොත් ඒකේ ආනිසංසය තමයි මොකද්ද? අජරාමර භව, දුක්ඛ නිරෝධය. ඒ හින්දා සම්මාදිට්ඨි ඇත්ත දකින්න. ඇත්ත දකිනකොට ඇත්ත දෙයාකාරකින් දැක්ක යුතුයි. සංකත පරමාර්ථ වශයෙන් සහ අසංකත පරමාර්ථ වශයෙන් ඒ නාම රූප දෙකේ සැබෑම ස්කන්ධයන්ගේ ස්වභාවයත් එබඳු මට්ටමට දැක්කහමයි ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය දකින මට්ටමට ගත්ත මනසකටයි පුළුවන් ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධයි කියලා බලන්න. කෙලෙස් සහගත මනසට එක පාටම ප්‍රත්‍යනිසහටගත දේ ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධයි කියලා බලන්න බෑ. හිතුවේ හැකි බලන්න බෑ. බලන්න පුළුවන් පෙනෙන්නේ නැහැ. හිතුවේ හැකි බැලුවේ හැකි. හිතුවට හිතට සැසඳෙන්නේ නැහැ, බැලුවට පෙනෙන්නේ නැහැ. නමුත් සංකත පරමාර්ථයට හිත තබලා කෙලෙස් අඩු කරනවා, තණ්හාව අඩු කරනවා. තණ්හාව අඩු වෙච්ච දවසට, තණ්හාව නැති වෙච්ච දවසට, උපාදානය අඩු වෙච්ච දවසට, උපාදානය ගෙවිච්ච දවසට ප්‍රත්‍ය නිරෝධයෙන් ප්‍රත්‍යසහටගත ධර්ම ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියන එක පෙනෙනවා. ඉස්සලා සංකත පරමාර්ථයට හිත තබලා මේකේ බර අඩුකරනද එදාට අසංකත පරමාර්ථය සාක්ෂාත් වෙනවා. ඒ ටික විපාක නාම රූප දෙක ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධයි කියනකොට මෙහෙ සලායතන නිරෝධය වෙලා ඇහැ තියෙනවා, කන නාසය දිව ශරීරය තියෙනවා, සිත තියෙනවා යන ගණයට යන්නේ, භවය තියෙනවා යන ගණයට යන්නේ, ජාතිය තමන් අනිත් දේවල් අනිත් අය ඉන්නවා තියෙනවා යන ගණයට යන්නේ, දුක් විඳින ශේත්‍රය නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියලා තමන්ට තමන්වම මෙනෙහි කරන්න පුළුවන් තැනකට එනවා. ඉතින් ඒකෙත් මතක් කළේ උපදින හැම අරමුණක් ගානෙම ඕගලන්ට තියෙනවා ක්‍රම දෙකක්. මොකද්ද? සිහි වෙන හැම අරමුණක් ගානෙම ක්‍රම දෙකක් තියෙනවා. සසරට යනවද නිවනට යනවද? සිහි වෙනකොට සිහි වෙන අරමුණට අනුගතව හිත හිතා ඊට අනුව සතුටු වෙන දුක් වෙන විදිහට ඊට අනුව හිත හිතා හිත හිතා ඉන්නවා නම් සසරට යන දුකට යන මාවතේ ඉන්නවා කියලා තමන්ම තමන්ට හඳුනගන්න. සිහි වෙන හැම අරමුණක්ම පිළිගන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරනවා නම් ඒකේ හැසිරෙන්නේ නැත්තම් ඒ වෙනුවට ඌ විද්‍යමාන වූ බුහුත තත වූ සැබෑම ස්වභාවය ස්කන්ධයන්ගේ යථාභූත ස්වභාවය පෙන්නනවා නම් පෙන්නලා මේ අරමුණේ හැසිරෙන්නේ නැත්තම් හැසිරෙන්න දෙන්නේ නැත්තම් උපාදාන වශයෙන් උපාදාන වෙන්නේ නැත්තම් මේක නිවනට මග, අජරාමර බවට මග, සසරෙන් මිදෙන මග කියලා දැක්ක හැකියි. අද දවසේ උදේ ඉඳන් මගේ ගමම මග මම වැඩි හරියක් වැඩි වෙලා හිටියේ සසරට යන පැත්තේද නිවනට යන පැත්තේද කියලා තමන්ට තමන්ම ගවේෂණය කළ හැකි. අද දවසේ මම වැඩි හරියක් මගේ මනස භාවිතා කළේ නිවනට යන පැත්තකටද සසරට යන පැත්තකටද කියලා තමන්ට තමන්ම තීරණය කළ හැකි. එනිසා උපදින හැම අරමුණකම ඔය දෙපැත්ත දැනගෙන අනුසෝතගාමී නොවේ පටිසෝතගාමී ඉදිරියට යන්නේ කියලා කටයුතු කරන්න. උපදින අරමුණ බලවත් වැඩි නම් කෙලෙස් නැති වෙන පැත්තට හිතන්ඩ හිත උපද්දන්නත් කලින් ගිහිල්ලා තිවරයි ඒක ඇත්ත වෙලා. ඒ සමාධිය අඩු බවේ ලක්ෂණය. ඒ නිසා සමාධි වඩන්න. සිහි කරනකොටම සිහි කරන්නත් ඇත්ත බලන්නත් කලින් ඇත්ත පෙන්වන්නෙත් නැතුව ඒ ඇත්ත අරමුණ ඇත්තම වෙලා ඒකේ ඇලිලා ගැටිලා බැඳිලා වෙලිලා ඒක තුලම ඉන්නවා නම් දැන් මෙච්චර දැනගත්තත් ඔය ගතිය තියෙනවා නම් දකින්න දැන් මේ ගතිය සමාධි අඩුගමේ ලක්ෂණය. අරමුණක් අරමුණු උපදින ප්‍රමාණයත් අඩු නම් වේගෙත් අඩු නම් තීරණය කරන්න තමයි කල් වේලා තියෙන්නේ. ඒ නිසා සමාධිය වැඩි යුතුයි කියන නුවණ ඇති කරගෙන සමත නිමිත්තට වැඩි තැනක් දෙන්න ඉබඳු කෙනා. සමාධි කරගන්න අමාරු වෙනම් කායික වාචික සංවරය ගැන තව ටිකක් තුර වෙන්න ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ, ඉන්ද්‍රිය සංවර සීලයේ, ප්‍රත්‍යසන්නේ සීලයේ, ආජීව පරිශුද්ධ සීලයේ කියන සතර සීලයේ ගැනම එහෙම හිත ගොඩක් අසංවරයි නම් අපි මේ සිල් හතරේ හරියට දක්ෂ වෙලා නැහැ. ඉන්ද්‍රිය සංවරයේ හොඳට දක්ෂෙක් වෙලා නැහැ. ප්‍රාතිමොක්ඛ සංවර සීලයේම විතරක් නෙමෙයි මේ නිවනට බලපාන සීලය. නිවනට මේ හතරම අවශ්‍යයි. ප්‍රාතිමොක්ඛ සංවර සීලය තමයි සාමණේර සීලය හෝ උපසම්පදා සීලය. ඒක උපකාරයි ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයට. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ අපි කතා කරලා තියෙනවන්නේ ඒක වනේ. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිත සීලය, චීවර සේනස, චීවර පිණ්ඩපාත සේනසන ගිලම්පස කියන මේක නුවණින් සිහිකල් ලබලා පමණ දැනගෙන ඇසුරු කරන්න ඕනේ. ඒක සීලයටයි අයිති. ඒකනොත් කෙලස් ගොඩක් අඩු වෙනවා. ආජීව පාරිශුද්ධ සීල. ඒ වගේම තමන්ට කුකුස් ඇති වෙන විදිහට ආජීව අපිරිසුදු වෙන විදිහට අපිට ගිහි අයගේ මට්ටම නෙමෙයි මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවෙන් ජීවිකම් කප්පති. නිවැරදි විදිහේ පැවැත්මෙන් ජීවත් වෙනවා කියන තැන. අනවජ්‍ය සුඛයක් විඳින විදිහට තමන් ගිදිවි පැවැත්ම ගැන ඔන්න ඔය හතර ගැන සැලකිලිමත් වෙන්න. එතන සැලකිලිමත් වෙනකොට හිත සමාධි කරගන්න පහසුයි. සමාධිය ඔය ඇත්ත දකින්න පහසුයි. ඇත්ත දැකීම කලකිරෙන්ද කලකිරීම නොයැලෙන්ද නොයැලීම මිදෙන්ද හේතුයි. මිදීම විමුක්ති ඥාන දර්ශනයට කීන ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තාය පජානාති කියන ප්‍රත්‍යක්ෂ ඥානෙට හේතුයි. තථාගතයන් වහන්සේ උතෙන් විතරයි ධර්ම දේශනා කළා තියෙන්නේ. අනුපාදා පරිනිර්වාණයට ධර්ම දේශනා කළා නැහැ. අනුපදිසේත පරිනිර්වාණ ධාතුවට විතරයි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අනුපාදා පරිනිර්වාණය සාක්ෂාත් වෙනවා. අකෝපි චේතෝ විමුක්තිය අරිහත්ඵල චේතෝ විමුක්තිය අනුපාදා පරිනිර්වාණය සෝපදිසස නිබ්බාන. වචන ගොඩක් ව්‍යංජන නානත්වයක් ඒකාර්ථය. ඔන්න උතෙන්ටයි තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්මචර්යාව පනවන්නේ. එච්චර හැමදාම සිල් රකින්න ඕනේ නැහැ, හැමදාම සමාධි වඩන්න ඕනේ නැහැ, හැමදාම විදර්ශනා කරන්න ඕනේ නැහැ. දුක ගෙවල විවේකයෙන් ඉන්න පුළුවන් සාසනයක් මේ. කරන ටික වීර්යයෙන් අප්‍රමාදීව කළොත් එනිසා හොඳට අර්ථයේ දක්ෂයක් වෙන්න මේ ටික බොහොම සෙනෙහසෙන් ආදරෙන් හිතට අරගෙන හැමදෙනාම අප්‍රමාදීව මේ භව ගමන අවසන් කරගන්න කටයුතු කරගන්න කියන කාරණාවත් මතක් කරනවා. හොඳයි, ඒක නිසා